ගරුතර ස්වාමීන් වහන්ස
බුදු පියාණන් වහන්සේ එක්තරා දේශනාවකදී බුද්ධරත්නයේ කෙරෙහි හේම මාත්‍යයක් සද්ධා මාත්‍යයක් ඇති අය සතර අපාගත නොවන බව සඳහන් කරයි. මෙලෙස කියනු ලබන ප්‍රේමය සහ සද්ධාව යන්නේ අදහස් කරන්නේ කුමක්දයි කරුණාවෙන් පාදා දෙන්න.
ඒ ප්‍රශ්නේ ඇහෙන්න ඇති මේ පිටත් විදිහට සද්ධා මාත්‍යයක් ප්‍රේම මාත්‍යයක් බුදුරන් වහන්සේගෙදී තියෙන කෙනෙක් අපාගත වෙන්නේ නැහැ කියන කාරණිය බුද්ධ දේශනාවේ පවතින දේශනා කරලා තියෙනවා. එතකොට මේ හොඳට තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ ශ්‍රද්ධා මාත්‍රයක් කියන්නේ? ප්‍රේම මාත්‍රයක් කියන්නේ මොකද්ද කියලා හොඳින් තේරුම් අරගන්න ඕනේ. මෙතෙන්දී අපි දැනගත යුතු විශේෂ කාරණයක් තිබෙනවා. මේ ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් කියනකොට අපි හිතා ඉන්නේ මොකද්ද? ඒ වගේම පැහැදීමක් තියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේගේදී පැහැදීමක් තියනවා නම් ඒ වගේම චිත්ත ප්‍රහාදයක් සතුටක් තියනවා නම් ඒක ශ්‍රද්ධා මාත්‍රේද ප්‍රේම මාත්‍රේද කියන එක ධර්මානුකූලව විග්‍රහ කරලා බලන්න ඕනේ. අපි අහලා තියෙනවා ධර්මයේ තියෙන දේශනාවක් අසද්දෘස මහා දානීය බුදු පියාණන් වහන්සේටත් මහා සංඝ රත්නයටත් ඒ වගේම ඒ ආකාරයෙන් දුන්නේ කොසල් රජුරෝ කියන කාරණේ සඳහා වෙනවා. මල්ලිකා දේවිය තමයි ඒ දානීයට දායිකාවක් වශයෙන් අග්‍රව කටයුතු කළේ. නමුත් මල්ලිකා දේවිය අලුරිය කරලා දින හතක් අපාගත වුණයි කියලා සඳහා වෙනවා. ඒතර හොඳට හිතලා බලන්න ඕනේ බුදුරන් වහන්සේ කෙරෙහි මල්ලිකා දේවිය කොයිතරම් පැහැදීමකින් හිටියද. එතකොට බොහොම කොච්චර චිත්ත ප්‍රසාදයක් තිබුණාද? ඒක ධර්මයේ නොයිත්‍යංගල සඳහා වෙනවා. බුදුරයන් වහන්සේ යමක් කිව්වා නම් ඒක එහෙමමයි කියලා එක පිළිගන්න තරමට ඒ චිත්ත ප්‍රසාදය තිබුණා. නමුත් අන්තිමට මල්ලිකා දේවිය කරුණිය කරලා දින හතක් යනකම් අපාගත වෙලා හිටියයි කියන කාරණයක් සඳහා වෙනවා යම්කිසි යම් පොඩි වරදක. ඉතින් මේ වෙලාවේදී එහෙනම් ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් මල්ලිකා දේවියට තිබිලා නැහැ කියන එකයි අපිට ඒ වෙලාවේදී තේරුම් ගන්න වෙන්නේ. එහෙනම් ඒ මල්ලිකා දේවියට තිබුණ පැහැදීම ශ්‍රද්ධා මාත්‍රයක් නෙමෙයිද? එද බුදුරන් වහන්සේ කෙරෙහි තිබුණේ පැහැදීම ගෞරවේ ප්‍රේම මාත්‍රයක් නෙමෙයිද කියන කාරණේයි මෙතෙන් තෝරා ගන්න තියෙන්නේ. ඒ ශ්‍රද්ධා මාත්‍රයක් නම් ප්‍රේම මාත්‍රයක් නම් බුද්ධ දේශනාව වෙනස් වෙන්න බෑ. මල්ලිකා දේවිය අපාගත වෙන්න බෑ. ඒවා කෝසල සංයුත්තේ කියලා සංයුත්තනිකායේ කොසල් රජුන් පිළිබඳව ඒ වගේ බුදුරන් වහන්සේ කෙරෙහි දැක් වූ ගෞරවය අසීමිතව තිබෙන හැටියට පෙන්ලා තියෙනවා. බුදුරන් වහන්සේ නමස්කාර කරමින් නිතර බුදුරන් වහන්සේ හමු වෙලා නොයෙක් දහම් කරුණු පිළිබඳව විමසමින් බොහොම භක්තියකින් හිටලා තියෙනවා. ඒක භක්තිය කියලා එකක් තියෙනවා. ඒ භක්තිය එකක්. නමුත් අන්තිමට තවත් දේශනාවක් පෙන්නා කොසල් රජුරෝ මලාට පස්සේ සුගතියට ගියායි කියන අදහසක් පෙන්නා තියෙන්නේ නැහැ. අවසාන කාලයේදී අම්බලමක රාත්‍රී කාලයේ අලුරිය කරයි කියලා සඳහා වෙන්නේ කොසල් රජුරෝ. ඒක උඟක් ගැඹුරු තව විස්තර දෙන කතාවක්. විදුර ඒ වගේ මේ යම් කොසල් රජුරුවන්ගේ පුතා විසින්ම ඒ රාජ්‍ය අරගෙන කොසල් රජුරුව හිරබාරීර ගන්නට යම් කිසි සාකච්ඡාවක් කෙරුණා. මොකද ශාක්‍යයන් සමග යුද්ධ කරන්නට යන්න කොසල් රජුරුවන්ගෙන් අවසර ලැබෙන්නේ නැති නිසා ඒ වගේ කොසල් රජුරුව යම් ප්‍රකාශයක් කළොත් මිනිස්සු කොසල් රජුරුවන්ගේ පැත්ත ගන්නවා. එහෙම ගත්තොත් ඒ කටයුත්ත සාර්ථක කරගන්න බෑ කියලා මේ ප්‍රඥා මුල් කරගෙන කොසල් රජුරෝ හිරබාරීර ගන්නට පුතා බලාපොරොත්තු වුණා. මෙන්න මේ වෙලාවේදී කොසල් රජුරෝ රහතිගතව පැනලා ගිහිල්ලා බුදුරයන් වහන්සේටත් නමස්කාර කරලා විශ්වලාගෙන හිගන්නේක වෙසි රාත්‍රී කාලයේදී අම්බලමකට ගියා පැනලා යන්න. ඒ අම්බලමට යන අවස්ථාවේදී මහා වැස්සකට තෙමිලා කොසල් රජුරෝ බොහොම සීතලෙන් බෙවුල්ලා සීතල සන්නියක් හැදිලා ඒකින් ඒ අම්බලමේ මිය ගියයි කියලායි සඳහා වෙන්නේ. ඒ වගේ මිය ගිහිලා සුගතියකට ගිය බව සඳහා වෙන්නේ නැහැ. යම් වෙලෙ දුගතියට ගිය ලකුණක් තමයි පෙන්වන්නේ. තිමුරෙක් වෙලා උපන්න කියලාත් මෙහෙම ඔය අටුවාවල විග්‍රහ කරන තැන් වල තියෙනවා. එහෙනම් එතෙන්දී සිද්ධ වෙලා තියෙන අපාගත වීම. සතර අපායටයි ආයිති. එතකොට මේ කොසල් රජුගේ මල්ලිකා දේවිය ළඟ තිබුණේ ශ්‍රද්ධා මාත්‍රියද ප්‍රේම මාත්‍රියද භක්තියද මේ කාරණේ තෝරා ගන්න ඕනේ. භක්තියත් ඉවිලා තියෙනවා. හැබැයි මේ භක්තිය කියන කාරණේ ශ්‍රද්ධා මාත්‍රියයි ප්‍රේම මාත්‍රියයි නෙවෙයි. එහෙනම් මේ ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය කියන මේ දෙකෙන් මොකක්ද අපි තේරුම් ගත යුත්තේ? ඒ ගැඹුරු නිරුක්තියක් තියෙනවා. ශ්‍රද්ධා ප්‍රේම කියන වචනේ තියෙන ඒ නිරුක්තිය තෝරා ගන්න නැතුව මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න බෑ. ඒකයි තෝරා ගන්න ඕනේ. අපි ශ්‍රද්ධාව කියන වචනේම ගන්න පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? යම්කිසි චිත්ත ප්‍රසාදයක් බුදුරන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි යම්කිසි භක්තියක් තිබුණොත් ශ්‍රද්ධා මාත්‍රිය කියලා ගත්තා නම් වැරදි. දැන් ශ්‍රද්ධාව කියේ මොකද්ද? ශ්‍රද්ධාව කියන එක විශ්වාසය කියලා වචනෙත් විග්‍රහ කරනවා. විශ්වාසයක් ඇති වෙන්නේ මොකද්ද? බුදුරන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් තිබුණ නැද්ද? එතකොට කොසල් රජුරවන්ට, ඒ වගේ මල්ලිකා දේවියට භක්තියත් එක්ක ඉන්නා වූ විශ්වාසය කියන එක එකක්. එහෙනම් මොකද්ද මෙතන තියෙන මේ වෙනස? මේ කියන විශ්වාසය බුදුරන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය දැනගන්න නම් ගැඹුරු පැත්තක් දකින්න ඕනේ. මොකද්ද මේ ගැඹුරු පැත්ත? යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. මේ බුදු පියාණන් වහන්සේ බුදුන් දකින් ආකාරය පෙන්වා තියෙන හැටි. මස්ලේ සහිත ශරීරයෙන් වැඩ සිටින බුදුරයන් වහන්සේ දැකලා නියම බුදුන් දැකීම වුණේ නැහැ. එහෙනම් බුදුරයන් වහන්සේ දේශනා කරවා දාරනවා මේකේ වෙනස. බුදුන් කියන්නේ කවුද? කොහොමද දැනගන්නේ? ශරීරයෙන් බුදුන් දැකලා බුදුන් දකින්න බෑ. ඒ බුදුන් දැකීම එකක්. ඒක සම්මතයක් විතරයි. එහෙමනම් කුමක්ද මේ කියන්නේ වෙනස? ධමේ පටිච්ච සමුප්පාදය දකින්නවනම් හෙදෙම ධර්මයේ දකින්න. යමේ ධර්මයේ දකින්නවනම් අනිත් ධර්මයේ තුලින් බුදුන් දකින්නවා කියලා දෙයක් තියෙනවා. මෙන්න මෙතනයි බුදුන් දකින්න ඕන. බුදුන් කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් පහළ වෙද, ප්‍රේම මාත්‍රයක් පහළ වෙනවා කියන්නේ ධර්මය අවබෝධ කරගන්න. අනිත් අවබෝධ කරගත්ත ධර්මයේ තුලින් බුදුරයන් වහන්සේගේ ස්වභාවය දකින්න ඕන. ඒකයි මේ වෙනස. ශරීරයෙන් බුදුන් දකින්නවා නම් එතන භක්තියක් තියෙනවා. ඒක පිනක් වෙනවා. නමුත් මහා බලවත් වන්නා වූ සතර පායින් නිදහස් කරන කාරණේ නෙමෙයි. එහෙනම් මොකද්ද මේ පෙන්වන්නේ? ධර්මයේ දැකලා බුදුන් දකින්න ඕනේ. ධර්මයේ තුලින් දකින්න බුදුන් තමයි මේ පෙන්වන්නේ. එහෙනම් ඒක තමයි කිව්වේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. එහෙනම් ධර්මයේ දකින්නවා කිව්වොත්, ධර්මයට ගරු කරනවා කිව්වොත් අපිට පුළුවන් පොත්වල තියෙනවා බොහෝම ගෞරවයෙන් වන්දනාමාන කරන්න පුළුවන්. හැබැයි එහෙම කළාට ධර්ම පොත්වලට ගරු කරාට ධර්මයට ගරු කළා වෙන්නේ නැහැ. ධර්මයේ දැක්කා වෙන්නේ නැහැ. ධර්මයේ ගිහි භක්තියක් ඇති වෙනවා ධර්මයේ පැවැත්මට. නමුත් ධර්මයේ දැක්කා වෙන්න නම් පටිච්ච සමුප්පාදයේ දකින්න ඕනේ. නැත්නම් පටිච්ච සමුප්පාදයේ දැක්ක කෙනෙකුට තමයි ධර්මයේ දැකීම සිද්ධ වෙන්නේ. පටිච්ච සමුප්පාදයේ අත්හැරලා ධර්මයේ දකින්න පුළුවන්කම නැති බව තමයි යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියන වචනේ පෙන්නේ. එහෙනම් පටිච්ච සමුප්පාදයේ දැකීම අත්‍යවශ්‍යයි. ඒ තුලින් තමයි ධර්ම දකින්නේ. ඒ ධර්මයේ දැක්කොත් තමයි මෙබඳු ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ධර්මයේ අති සූක්ෂමයි. මේ ධර්මයේ ගැඹුරුයි. ඒ වගේම කිසිම සමතෙකුට මෙබඳු න්‍යාය ධර්මයක් ලෝකෙට පෙන්වා දෙන්න හැකියාවක් නැහැ කියලා. එහෙනම් ඒ පෙන්වන්නේ එකම උත්තමයන් වහන්සේ යමෙක්ද? ඒ තමයි උතුම් ලෝතර බුදුරජාණන් වහන්සේ කියලා අදහස එන්න ඕනේ. ඒ තුලින් තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. ඒක තමයි ධර්මයේ තුලින් බුදුන් දකින්නවා කියලා පෙන්වන්නේ. එහෙනම් අන්නේ ධර්මයේ තුලින් බුදුන් දැකීම කොසල් රජුරවත් මල්ලිකා දේවියත් හරියට සිද්ධ කරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ කිරී අසීමිත භක්තියක් තිබුණා. ඒ භක්තිය ඔය කියනා වූ ශ්‍රද්ධාවවත් ප්‍රේමයවත් නෙමෙයි. ඒකයි මේ වෙනස. ඉතින් අපිට නිවන් අවබෝධ කරගන්නට සතර පායෙන් නිදහස් වෙන්න නම් සෝතාපන්න ඵලයට පත් වෙන්න හෝ මාර්ග අනුගාමිකයෙක් වෙන්න අවශ්‍ය දෙයක් තමයි පටිච්ච සමුප්පාදය සැකහැරලා දැන ගැනීම. අත්‍යවශ්‍ය දෙයක්. අර පටිච්ච සමුප්පාදය දැනගත්තා නම් තමයි ධර්මයේ දැකීම වෙන්නේ. ඒ තුලින් තමයි බුදුරජාණන් වහන්සේ දැක්කයි කියන තත්ත්වේ සිද්ධවීම ආරම්භ කරන්නේ. අන්තු මාත්‍රයකින් හෝ බුද්ධ දර්ශනය කියන්නේ අන්න ඒ ධිකයි. කයින් දකින්නා වූ ශාරීරික දර්ශනය නෙමෙයි මේ කියන්නේ. ඒතර තේරුම් ගන්න ඕනේ කොසල් රජුරෝ හෝ මල්ලිකා දේවිය හෝ මේ පටිච්චසමුපාදය තුලින් දකින්න බුදු දැකලා නැහැ. අසීමිත භක්තියේ ජීවමාන වැඩ හිටෝ ඒ මාංශ ශරීරයේ වැඩ හිටෝ බුදුරන් වහන්සේ නම් දැකලා තියෙනවා. ගරු කරලා තියෙනවා. මහා දන් දීලා තියෙනවා. මේකයි මේ තියෙන වෙනස. ඒතර අපි දකින්න ඕනේ මොකද්ද? එනම් මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කිව්ව මොන විශ්වාසයද? බුදුරන් වහන්සේ විශ්වාස කරන්නේ කොතනින්ද? ධර්මයේ තුලින්. ධර්මයේ දේශනා කරපු தત્ත්වය දැක්කහම පරිච්ඡසමුප්පාදී කියන මේ ත්‍රේත ධර්ම රත්නේ විග්‍රහ කරන්න සමතේක් ලෝකේ නැයි විද්‍යාමාන කරලා දෙන්න. අන්න ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගන්න කෙනෙකුට තමයි ධර්මයේ කියන එක වැටහෙන්නේ. මොන ධර්මයේද වැටහෙන්න ඕනේ? බුද්ධ ධර්මයේ වැටහෙන්න ඕනේ. යාරි ගැඹුරු තැනක් මේ විග්‍රහ කරගන්න. බුද්ධ ධර්මයේ වටහා ගන්න නම් මොකද කරන්න ඕනේ? ධර්ම තෝරා ගන්න ඕනේ. ධර්ම තෝරා ගන්නේ නැතුව බුද්ධ ධර්මය මොකද්ද කියලා තෝරා ගන්න බෑ. එහෙනම් මොකද්ද මේ ධර්ම කියන්නේ? දැන් පළවෙනි කාරණේ තමයි බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් පහළ වෙනවා කියන කාරණේ තෝරා ගන්න නම් ධර්මයේ දැකලාම බුදුන් දකින්න ඕන නම් ඒ ධර්මය කියන්නේ මොකද්ද කියලා දකින්නත් ඕනේ. මොනවද ධර්ම කියන්නේ? ඒ ධර්ම කියන එක තෝරාගෙන ඉන්න ඕනේ. ලෝකෙහි පවතින යම් ධර්මයේ සංකත ඇත්නම් සංකතයෙන් තොර ලෝකයක් නැහැ. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් පහළ වූ යම් තා ප්‍රතිඵලයක් තියනවද ලෝකේ? ඒවා තමයි අපි සංකත කියලා පෙන්නේ. නාම රූප ධර්ම කියලා කිව්වෙත් ඒවා. ඒවට අපි ධර්ම කියලා වචනයක් කියනවා. නාම රූප ධර්ම, චිත්ත චෛතසික ධර්ම, රූප ධර්ම මෙහෙමත් කියනවා. ඒ ධර්ම කියන්නේ මොකද්ද? ඇයි ධර්ම කියන්නේ? පළමුව ධර්මයේ තෝරා ගන්න ඉතින් අපි ධර්ම කියන වචනේ තෝරාගෙන ඉන්න ඕනේ මොකද ධර්ම කියන්නේ කියන්නේ. එනම් මේ ලෝකේ යම් කිසි දෙයක් යම් හේතුවක ඵලයක් වශයෙන් තරන්න නම් හේතුවක් තියෙන්න ඕනේ. යම් ශක්ති විශේෂයක් තියෙන්න ඕනේ. යම් ශක්තියක් නැතුව කිදීම මේ සතර මහා භූතියන්ගෙන් හටගත් දෙයක් වේ. ඒ වගේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ නාමයන්ගෙන් හටගත් දෙයක් වේ. දරන්න විදිහක් නැහැ. ඒ නමකින් ප්‍රකාශ කරන යමක් ලෝකේ විද්‍යාමාන විදිහක් නැහැ. විද්‍යාමාන විදිහක් නැහැ. එහෙනම් අන්නේ ධර්ම කියන එක තේරුම් අරගන්න ඕනේ ඉස්සෙල්ලා. ධර්ම මොනවද? යමකින් යමක් දරන යමක් හේතු කොටගෙන යමක් දරන මෙන්න මේ දරණ අර්ථයෙන් ධර්ම කියනවා. එතන ධම්මං සරණං ගච්ඡාමි කියලත් එකක් කියනවා. ඒ මොන ධර්මයේද දරන්න ඕන? සරණ යන්නේ මොන ධර්මයේද? ඒකත් දකින්න ඕන. මෙන්න මේකදී තෝරා ගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. යම් කිසි සත්වේ අපායට යන්නේ මොන ධර්මයේද? දැන් ධර්ම කිව්වහම අපිට එකපාර මතක් වෙන්නේ බුද්ධ ධර්මය කියන වචනේ. ඒත් ධර්ම කියන වචනේ හරියට තෝරාගත්තේ නැහැ නේද? මෙතනදී පැටලුම් ඇති වෙනවා. ඒකයි මේ විග්‍රහ කරන්නේ. යමක් දැරුවොත් දරාපු දෙයට අනුව ප්‍රතිඵලයක් තියෙනවා. ලැබෙන ප්‍රතිඵලයේ ලෝකේ පිළිබඳ යමක් නම් දරන්නේ ප්‍රතිඵලයේ ලෝකේ. නිවනට හේතු වෙන්නා වූ යමක් නම් දරන්නේ ඒ නිවන් මාර්ගය. දරණියව කොහොම හකලා දාන දවසක් තියෙනවා. මහන්නේ මේ ධර්මය ඔරුවට උපමා කරනවා. ඊතර වෙන්න මිසක් අල්ලා ගන්න නෙමෙයි. කුල්ලූපංගෝ භික්කවේ ධම්මං දේසිස්සාමීති නිත්තරණත්තාය නෝ ගහණත්තාය. මහන්නේ මේ ධර්මය ඔරුවට උපමා කරනවා. ඊතර වෙන්න මිසක් අල්ලා ගන්න නෙමෙයි කියලා කරත් වෙන්නේ. එහෙනම් ධර්මය කියන්නේ මොකද්ද කියලා බලාපුවාම අපි තෝරාගත්ත යුතු විශේෂ ආදියක් තියෙනවා ඔය ආකාරයට. අල්ලා ගන්න ධර්මයක් ලෝකේ නැහැ. ලෝකේ යම් ධර්මයක් ඇත්නම් ඒ සියල්ල ලෞකිකයි. ලෝකෝත්තර වෙන්නේ නිවන විතරයි. නිවන කරා යන්න තියෙන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය දරා ගන්න ඕනේ. දරාගත්තොත් තමයි නිර්වාණ ධර්මයක් හම්බ වෙන්නේ. නිර්වාණයට පත්වීමට හේතු කරන්නා වූ ධර්මය. නිර්වාණයයි නැත්නම් නිබ්බානයි නිබ්බාන ධම්මයි කියන්නේ දෙකක්. නිවන් සඳහා පවතිනා වූ ක්‍රමවේදයක් තියෙනවද? දරන්න ඕනේ යමක් තියෙනවද? ඒක තමයි නිර්වාණ ධර්මය කියන්නේ. ඒ දරාගෙන කටයුතු කරනකොට යම්කිසි ක්ලේශයන්ගේ අත්හැරීමක් නොවැල්මක් මිදීමක් ඇති වෙලා ඒවා සංසිඳිනවා. ලෝකේ අත්හැරීමේ ලබන සාන්තියක් ඇති. අන්න ඒක තමයි නිවන කියන්නේ. ලෝකේ පවත්නා දෙයක් නෙමෙයි නිවන. ලෝකෝත්තරයි. ලෝකෙන් එතරයි. එහෙනම් ලෝකයෙන් එතර වුණා ධර්ම ඉක්මෝ. එහෙනම් නිවන යමකින් දරන දෙයක් නෙමෙයි. දරණ දේවල් අත්හැරපුවාම ලබන සාන්ත සත්‍යය. ඒ නිවන කියන්නේ රූපත් නෙමෙයි, වේදනාත් නෙමෙයි, සංඥාත් නෙමෙයි, සංකාරත් නෙමෙයි, විඤ්ඤාණත් නෙමෙයි. ලෝකේටයි කිසිවක් නෙමෙයි. දෙක හරි ගැඹුරු තැනක්. මොනින් තේරුම් ගන්න ඕනේ. එහෙනම් නිවන ධර්ම වලට අයිති නැහැ. නිවනට යන මඟ ධර්ම වලට අයිති. ඒක පැත්ත. බුද්ධ කියන වචනේ පෙන්වා දුන්නේ මොකද්ද? ඔන්න ඔය මහා ප්‍රඥාවක් තියෙනවා. බුද්ධෝ සබ්බඤ්ඤතා ඥානෝ කියලා. බුද්ධ කියන්නේ සර්වඥතා ඥානයි. සියල්ල සියලු ආකාරයෙන් යථා තත්ත්වයෙන් දැක ගැනීමේ ඥානයක් ඇද්ද? ඒ ඥානියට බුද්ධ කියනවා. එතන අපි අසුර කරන්නේ මොනවද? බුද්ධ විසින් පෙන්වා දුන්න ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් අන්නේ කියන මහා ඥානෙ යම් උත්මේක සතුව තියෙනවාද? අන්නේ හේතුව දැක්කට පස්සේ අපි දකිනවා. ඒ තමයි බුද්ධ කියන ලෝකෙට විද්‍යාමානෙන උත්තරය. බුදුකම, බුදු බව, බුද්ධත්වය දරනවා නම් බුද්ධ වෙනවා. බුද්ධත්වය කියනවා මහා ප්‍රඥාව දරන නිසායි බුද්ධ කියන්නේ. එහෙනම් පිරිසරණ කරගන්නේ මොකටද? අන්නේ බුද්ධ කියන தත්ත්වයට පත් වෙන්නේ. ශ්‍රාවකේ පත් වෙන්නේ ශ්‍රාවක බුද්ධ කියන தත්ත්වයට. ඒ වගේම පාරමිතා පුරලා සර්වඥතා ඥානෙ ලබාගෙන පත් වෙන ලෞතරා බුද්ධ කියන தත්ත්වයට. එතන ලෞතරා බුද්ධ කියනකොට සියලු දේ දකින්න සර්වඥතා ඥානියත් සමග අවබෝධය පූර්ණ කරනවා. පූර්ණ කරපුවා බුද්ධ වෙනවා. බුද්ධ වුණාට පස්සේ භවයේ උදුරා ගන්නවා. භවය අතහැරියා. බුද්ධ වුණාම ලබන தත්ත්වය ඒකයි. පච්චේක බුද්ධ කියන්නේ තමන් විසින් තමන්ටම අවබෝධය ලබා ගන්න ක්‍රමයක් තමන්ටම ලැබිලා ඒ තුළින් අවබෝධය ලබාගෙන සසරින් අත මිදිලා එහෙනම් අර කියනවා ලෝකයේ පිළිබඳ අත්හැරීමක් නොයල්මක් මිදීමක් සිද්ධ කරලා කිසි තැනක නොයැලෙන නොබැඳෙන තත්ත්වයටපත් වෙලා අත්හැරී ගියාම තියෙන මානසිකත්වයක් තියෙනවා. අන්නේ මානසිකත්වයටපත් වුණාම තමයි අපි නිබ්බාන කියන තත්ත්වයටපත් වෙන්නේ. එතන අල්ලගන්න කිසිම දෙයක් නැහැ. පවත්තන්න කිසිම දෙයක් නැහැ. ශ්‍රාවකයෙක් ඉන්නේ තොන්න තෙද්දයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ලබන්නා වූ අරිහත් ඵලයක් ඇත්නම්. පතේ බුදුන් වහන්සේගේ අරිහත් ඵලයක් ඇත්නම්. ශ්‍රාවකයෙක්ගේ අරිහත් ඵලයක් ඇත්නම්. මේ තුනම සමානයි කියලා පෙන්නනවා. අසමාන වෙන්නේ මොනවද? අර සර්වඥතා ඥානෙ. එතන වෙනස මොකක්ද? ඒ බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. බුද්ධ වෙන අර නිවන දකින මහා ප්‍රඥාව තමන්ම තේරුම් අරගෙන කාගේවත් පිළිසරණක් නැතුව තමන්ම වටහාගෙන මුල මැදහක සියලු තැන සර්වාකාරයෙන් දැකලා ලෝක සත්‍යයට දේශනා කරන අන්නේ අර්ථයෙන් තමයි උන්වහන්සේ ලෞතරා බුද්ධ වෙන්නේ. පච්චේක බුද්ධ කියන්නේ නිවන් දැකීමට අවශ්‍ය කරන මඟ තමන්ට තේරෙන්නේ. ඒ මඟ අනුගමනය කළා තමන් නිවන් දකින්න. විග්‍රහ කරන්න ඥානෙ නෑ. විස්තර කරලා දෙන්න බෑ කාටවත්. ඒ පත්‍යේක බුද්ධ කියන උත්තමයන් වහන්සේගේ ස්වභාවය. ශ්‍රාවක බුද්ධ කියන කෙනාට කවදාවත් එහෙම ලබන්න බෑ ක්‍රම දෙකකින්. අර ලෞතරා බුදුරජාන් වහන්සේ මුලමැදක සර්ව ප්‍රකාරයෙන් දැකලා විග්‍රහ කරපු ධර්මයේ ඒ ධර්ම මාර්ගය හරියට තේරුම් අරගෙන ඒ අහපු දේශනාව තුළින් අවබෝධය ලබාගෙන අන්න ඒ තුළින් මග අනුගමනය කරලා ලබන්න ඕනේ අර බුද්ධ කියන தත්ත්වය. ඒක තමයි ශ්‍රාවක බුද්ධ. අන්නේකයි තියෙන වෙනස. එහෙනම් මොකද්ද මේ අපි ලබා ගන්නෙ? මොකද්ද මේ ලබාගෙන දැනගත යුතු ධර්මයේ? ධර්ම කියන වචනේ හොඳින් තෝරා ගන්න ඕනේ ධර්ම මොනවාද? ධර්ම කියන වචනේ අපි කෙටියෙන් කියනකොට මේක විග්‍රහ කරලා ගන්නවා සද්ධර්ම සහ අසද්ධර්ම කියලා. එකක් සද්ධර්මයි. අනික අසද්ධර්මයි. තව විදිහකින් කියනවා නම් පුණ්‍ය ධර්ම තියෙනවා. පාප ධර්ම තියෙනවා. නිබ්බාන ධර්ම තියෙනවා. මේ කාරණා දකින්න ඕනේ. තවත් විග්‍රහ කරනවා. සතර අපාගත වෙන ධර්මයක් තියෙනවා. ඒක අසද්ධර්මයි. ධර්ම කියන වචනේ දැම්මහම මොන ධර්මයක්ද? අසත් ධර්මයක් ඒ. අසත් ධර්මී, පාප ධර්මී, සතර අපාගත වේ. සත් ධර්මී තුලිය රස් දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික වූ, කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන ධර්ම. ඒතර ඒ ධර්මයේ එකක්. සුචරිත ධර්ම, පුණ්‍ය ධර්ම. එහෙන් දරන්න ඕන එකක් මේ කියන්නේ. ධර්ම කියන වචනේ පෙන්වන්නේ දරණදී. මොනවාට මොනවාට දරනවාද? යමෙක් අසද්ධර්මී දරුවෝ, දුචරිත ධර්ම දරුවෝ, ඒවා සතර අපාගත වෙන ධර්ම. ඒවා සමාදන් වෙනවවත්, ඒ වගේ වඳින පුදන ධර්ම නෙමෙයි. මේක හොඳට ගැඹුරට තේරුම් ගන්න ඕන. එතන ලෝකේ යම්කි සුගතියක උපදින ධර්ම තියෙනවා. හැබැයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සහිත ධර්ම. සුගතිය උපන්නත්, දුගතිය උපන්නත් ලැබේ. සුගතිය උපදින්න සුචරිත ධර්ම තියෙනවා. ඒ වගේම සුචරිත ධර්ම වෙන පුණ්‍ය ධර්ම තියෙනවා. සැප සම්පත් ලබා. ලෞකික සැප සම්පත්. ඒවා ලබන්නේ පුණ්‍ය ධර්ම වලින්, සුචරිත ධර්ම වලින්. එතන බුද්ධ ධර්මයේ මොකද්ද? යම් ධර්මයක් ලෝකේ කෙලෙස් සහිතද? ඒ කෙලෙසුන්ගේ නික්ම යන්නේ යම් කිසි අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් දැකිය යුතුද? අන්නේ දකින්නා වූ ධර්මයක් තියෙනවා. අන්නේ ධර්මය තමයි විවසස් අවබෝධ කරගන්න. නැත්නම් දුක්ඛාර සත්‍ය, දුක සමුදාර සත්‍ය, දුක නිරෝධාර සත්‍ය, දුක නිරෝධගාමිනී ප්‍රතිපදා ආරි සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේ චතුරාර්ය සත්‍යයෙන් සාස්ෘත වචන නමුත් දැන් භාවිතා කියන නිසා ඒ විදිහට භාවිතා කරන්නේ සිව් අරිසත් කියලා අපි සිංහලෙන් කියන්නේ. එතකොට ඒ සිව් අරිසත් දකින්ද අවශ්‍ය කරන්නා වූ ධර්මයක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා බුද්ධ ධර්ම. එනම් අපි අනුගමනය කරන්න ඕනේ, පිළිසන්න කරගන්න ඕනේ බුද්ධ ධර්මය. දැන් මේ ධර්ම කිව්වම මොකක් නිසාද? යම් ඵලයක්, යම් හේතුවක් නිසායි දරන්නේ. ඒ හේතුව තිබුණ නැත්නම් ඒ ඵලය දරන්න විදිහක් නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධත. හේතු ප්‍රත්‍යයෙන් තමයි මේ සම්භූත වෙන්නේ, පහළ වෙන්නේ. හේතු භංග නම් නිරුද්ධ වෙනවා. ඒ පහළ වෙන්නේ නැහැ. ඒකයි වෙනස. එන අපාය ධර්ම පහළ වුණොත් දුගතිය සතර අපාය උපදිනවා. අපායගත වෙන්නා වූ ධර්මයේ දැකලා මොනවද දස අකුසල ධර්ම? දස අකුසල ධර්ම මුල් කරගෙන අපාගත වෙනවා. දුක් විඳින්න වෙනවා. දුගතිය උපදිනවා. ඒක දුගතිගාමි කර්ම රැස් වෙනවා. ඒතර ඒ තමයි අපාගත වෙන ධර්ම. දැන් ධර්ම කිව්වහම ඒක අසත් ධර්ම වලට වැටේ. දැන් මේ ධර්ම තෝරාගත්තේ නැත්නම් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කිව්වා. යමේ ධර්මයේ දැක්කොත් ඔහු බා දකින්නවා කියලා බුදුරජාන් වහන්සේ දැකිය පෙන්වුවේ ඔන්නෝම දකින්න ඕන. ඉතින් අපිට පුළුවන්කමක් නැහැ අපායෙන් මිදෙන්න බැහැ. අපාගත වෙන ධර්මයේ දැක්කේ නැත්නම් අපායේ දුක බව දැක්කට, මහා පිළිනිස්සානේ බව දැක්කට මිදෙන්න පුළුවන්කමක් නැහැ. මොන හේතුවෙන්ද ඒතර උපදින්නේ? කුමක් දරලාද? කුමක් නිසාද අපාය ස්වභාවය දරන්නේ? ඒක දැක්කේ නැහැ. අන්න ඒකෙන් දකින්න ඕනේ යම් දස අකුසල ධර්මයක් ඇද්ද. මේ දස අකුසල ධර්ම පාප ධර්ම. තව විදිහකින් කියනවා. ඒ පාප ධර්ම දැරුවොත් තමයි අර දුගතියේ උපදින්න වෙන්නේ. නිරේ උපදින්න හෝ, තිරිසන් යෝනියේ උපදින්න හෝ, പ്രേත විෂයක, විනිපාතික අසුර කියන මේ සතර පාය උපදින්න වෙන්නේ. ඒ අසත් ධර්ම නැත්නම් අර දස අකුසල ධර්ම දැරුවාම සිද්ධ වෙන දෙයක්. අන්න දරණ එක හේතුව. ඒ නිසා ගොඩනැගෙන ශක්තියක් තියෙනවා, අධර්ම ශක්තියක්. අපි ධර්ම අධර්ම කියලා අපි විතරක් කියනවා. නමුත් ධර්මයේ යථාර්ථය මොකද්ද? අධර්ම කියලා වචනේ අපි පොදුවේ භාවිත කරාට නියම වචනේ මොකද්ද? අසද්ධර්ම. අධර්ම කියනට වඩා හොඳම වචනේ සද්ධර්ම අසද්ධර්ම කියන දේ අසද්ධර්ම වලින් තමයි දස අකුසල් සිද්ධ වෙන්නේ. අන්නේ ධර්ම දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. බුදුන් දකින්න එතකොට. එහෙනම් සතර පායෙන් වැටෙන්න බුදුන් දකින්න ඕන නම් අසද්ධර්ම නිසා සතර පාගත වෙන හැටි දකින්න ඕන. අස එතන සතර පාගත වෙන්න හේතු වෙන දස අකුසල් මුල් කරගෙන අසද්ධර්ම හට ගන්න ආකාරය දකින්න ඕන. එතන අපි ධර්මය අධ්‍යක්ෂා. එහෙනම් අපිට කොහොමද සතර පායෙන් මිදෙන්නේ? ඒ ධර්ම අපි ළඟ නැත්නම් සතර පායෙන් මිදෙන්නේ අපාගත වෙන්න හේතු වෙන මට්ටම දකින්නත් ඕන. ඒකින් එක තේරුම් ගන්න ඕන. එහෙම දැනගන්නේ පටිච්ච සමුප්පන්නවයි දකින්නේ. පටිච්ච සමුප්පාදයේ තුලින් තමයි අපි දක ගන්න ඕනේ. යම් කිසි දෙයක් සමුප්පාද වෙන්නේ මොකක් නිසාද? අපි ඒකට ගැළපෙන්නේ ඒ සමුප්පාද වෙන ධර්මයට ගැළපෙන හේතුව දරන්න ඕන. අන්නේ දරනවා කියන්නේ ඒකට අවදි කරන ධර්මයේ දරුවොත් ඒ තත්ත්වය උපදිනවා. අන්න ඒක දකින්න ඕනේ මුලින්. ඒ වගේම ලෝකේ දුක දෙන ජරා මරණයන්ටපත් වෙන යමක් ලෝකේ හට ගන්නවා. ඒකම අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනත්ත්‍ය දෙයක් ලෝකේ හට ගන්නවා කියලා. ඒක දකින්න ඕනේ. එහෙනම් ලෝකේ දෙවියෙක් කිව්වත්, මිනිස්සෙක් කිව්වත්, බ්‍රාහ්මණයෙක් කිව්වත්, යම්කිසි මොන විදිහේ කෙනෙක් ඉන්නවා කියලා සුගතියේ. ওই ජරා මරණ දෙකට ගෝචර නොවන කෙනෙක් උපදින්නේ නැහැ. නැත්නම් ජරා මරණ දෙකට උපදින්න හේතු වෙන ධර්ම යමක්ද? අන්නේ ටික දකින්න ඕනේ. කුමකින්ද ජරා මරණයටපත් වෙන්නේ? ජරා මරණයටපත් වෙන්නේ කුමක් උපන්නෝ? දැන් මෙන්න මේක තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ නම ලෝකයේ පෙන්ලා දුන්න අග්‍රසේඨ යථාර්ථය. ඒ නිසා අපිට දකින්න වෙනවා. අපිට ඕනකම තියෙන්නේ ජරා මරණයන්ගේ මිදෙන්න නම්. එහෙම නැත්නම් සංකතයන්ගේ මිදෙන්න නම්. සංකතයක් ඇතුළු කෙරුවොත් සංකතයක් තුළ මම කියන එක ගොඩනගා ගත්තොත් මම කියන ස්වභාවය ගත්ත පංච උපාදානස්කන්ධයක් හදලා පංචස්කන්ධයක් ගොඩනගා ගත්තොත් අපිට සිද්ධ වෙනවා ජරා මරණ කියන දුකට ගොචර වෙන්නේ. ජරා මරණ දෙක කියලා කිව්වට තවත් විග්‍රහ කරනවා නම් අපි ගොඩනගන්නේ සංකතයක්. සුගතියේ ගොඩනගා ගත්ත නම් සුගති සංකතයක්. දුගතියේ ගොඩනගුවා නම් දුගති සංකතයක්. කොහේ හරි ගොඩනගුවා නම් යම් දෙයක් නාමයක් ගොඩනගුවා නම් නාම සංකතයක්. අරූපාවචර භවලෝක උපන්න නම් නාම සංකතයක් උපදිනවා. සංකතයක් උපන්න නම් ඒ හැම සංකතයකටම උරුම වන්නා වූ දුක් තුනක් තියෙනවා. දැන් මේක අපි දකින්න ඕන හරියක්. ඒක තමයි කිව්වේ උප්පාදෝ සංකත ලක්ෂණං සංඛාර දුක්ඛතා. ඒක සංඛාර දුක්ඛයෙන් යුක්තයි. වයෝ සංකත ලක්ෂණං වෙනසීම සංකත ලක්ෂණය. විපරිණාම දුක්ඛතා. ඒක විපරිණාම දුක්ඛයෙන් යුක්තයි. තිදස අඤ්ඤත්තා සංකත ලක්ෂණං. ඊ අතර සිටියහුගේ අනිත්‍යතාවයක් ඇද්ද? අන්න අනිත් පරපත් වීමක් ඇද්ද? දුක්ඛ දුක්ඛතා. ඒක දුක්ඛ දුක්ඛයෙන් යුක්තයි. ඔන්න ඔය කියන්නේ දුක් තුනක සම්පින්දනයක් තමයි සංකතයක් කියලා කොහේ පහළ වුණත් පහළ වෙන්නේ. මෙන්න මේ කාරණේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනතුරු ලෝකේ කිසිම සාස්ත්‍රවරේ පෙන්නලා නැහැ. පෙන්වන්න හැකියාවකුත් නැහැ. මෙන්න මේක විශේෂත්වය. එන යම්කිසි කෙනෙක් ඥානියෙන් අග්‍රද, ශ්‍රේෂ්ඨද, අසමසමද? එවන්දු උත්තමයන් වහන්සේලා පමණයි මේ කියන්නා වූ ක්‍රමවේදයේ පෙන්නලා තියෙන්නේ. මේක තමයි කියන්නේ ධර්මයේ දකින්නවා කියන ඔය විදිහටයි දකින්නේ. අනේ දකින්නකොට මොකද වෙන්නේ? දැන් අපි හොරා ගන්න ඕනේ දකින් ආකාරය. සුගති ධර්ම හොඳයි කියලා අපි ගත්තෝ. අපි ගත්තේ මොකද්ද? සංකතය හොඳයි කියලා. සංකතය කියන්නේ මොකද්ද? දුක් තුනක සම්පීඩනය. දුක් තුනක සම්පීඩනය හොඳයි කියලා ගත්තේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අන නිගමනය කරනවා. දුක් තුනක සම්පීඩනයක් හැරෙන්නේ තවත් කිසිම හරයක් ඉතුරු කරන්නේ නැත්නම් කොච්චර කල් හිටියත් කොච්චර ඇසුරු කළත් ওই දුක් තුනක සම්පීඩනය ක්‍රියාත්මක කරලා ගෙවිලා ගිහිලා කෙලවර වුණාම ඉතුරු කරපු කිසිම දෙයක් වෙන නැහැ. සාරත්වයක් නැත්නම්. එහෙම යවනා ලෝකේ කියන්නේ මෙන්න මේක ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. අන්න එහෙම තෝරාගත්තාම දකින්නවා දුක් තුනක සම්පීඩනයක් ඉපදිලා යම් කාලයක් තුළ කාලයක් සමග සම්බන්ධ වෙලා හටගත් දෙයක් තුළ මම කියලා සම්මතියක් ගොඩනගාගෙන ඒ සම්මතිය තුළ ඉඳගෙන ඔය කියනා වූ වේදනාව විඳින දුක් වේදනාව විඳින දුක් වේදනාව විඳ විඳා අසහනීයටපත් වෙනවා. අප්‍රමාණ වෙහසක් දරන වෙහසක් දරන පුද්ගලත්වයක් විද්‍යාමාන වෙනවා. විද්‍යාමාන වෙලා ඉන්න තාකල් මේ දුකෙන් නිදහස් වීමක් නැහැ. සත්වයේ ගොඩනැගිලා ඒ සත්වයේ වශයෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා. අන්නේ දුක් විඳින සිද්ධ වෙනවා නේ. එහෙම සිද්ධ නොවෙන තැනක් ලෝකේ ඇතුලේ නෑ කියලා. මේ සංකේතයේ තියෙන දුක් තුන දැනගෙන තේරුම් ගන්න ඕනේ. අන්නේ එදාට එකක් තේරෙනවා. එහෙනම් මොකක්ද මේක නිගමනය කළේ? පැවැත්මේ ඉන්න තාක්කල් මේ පැවැත්ම සකස් කරන තාක්කල් ඕ ඉඳලා තියෙන්නේ විද්‍යාව තුළ නෙමෙයි. ඕ ඉඳලා තියෙන්නේ අවිද්‍යාව තුළ. අන්නේ අවිද්‍යාව තුළ ඉඳීම නිසා තමයි සිද්ධ වුනේ මේ කියන්නා දුක් තුනක් හොඳයි කියලා ගත්තේ. කවදා හරි යම් දවසක මනසේ එකින් එක මෙනෙහි කරලා ඔන්න ඔය දුක් තුනක් කියලා තේරුම් ගත දවසක් එනවනේ. අන්නේ එදාට දකින්න එක දෙයක්. මොකද්ද? වැහිලා තිබිච්ච හරියක් දකින්න. ලෝක සත්‍යයට හොයන්න බැරුව වැහිලා තියෙන දෙයක් තමයි මේ සංකතය දුක් තුනකින් යුක්තයි කියන්නේ. සංකාර දුක්ඛය, විපරිණාම දුක්ඛය, ඒ අතර වෙන්නා වූ දුක්ඛ දුක්ඛය. ඔන්න ඒ කාරණා තුනේ සියලු දෙවියෙක්ම සියලු බ්‍රහ්මයෙක්ම කොහේ කවුරු වෙලා උපන්නත්, කොහේ මිනිසියෙක් කියලා උපන්නත්, මොන જાතිය සත්වයෙක් කියලා උපන්නත්, ওই දුක් තුන විඳින්න ඕනේ. ওই දුක් තුන තමයි පහළ වෙන්නේ. එතන දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා. ලෝකේ දුකෙයි පිහිටලා තියෙනවා කියලා බුදුරන් වහන්සේ පෙන්වෙත් ওই කාරණේ. නමුත් මේ දුක තුර ඇති වෙන්නා වූ වෙනස යම් කිසි පෙළෙනකොට කරන ප්‍රතිකර්මයක් තියෙනවා తాවකාලිකව ඒක සංසිඳව ගන්න. අන්නේ ඇති වෙන වෙනස තමයි අපිට සැප වශයෙන් දැනෙන්නේ. ලෝක සැප වශයෙන් දැනෙන්නේ ඒක. ඕක තෝරා ගන්න ඕනේ. ඕක තෝරා ගන්න බෑ ලෞතර බුදුරජාන් වහන්සේ වෙන්නපු බුද්ධ ධර්මයේ දකින්න නැතුව. අන්නේ ඒ නිසා අපි මොකද කරන්නේ? ඕක දකින්න තාක්කල්. ඊට මෙහා තිබෙනා වූ ලෞකික ධර්ම නැන ලෝකයේ උපද්දන ධර්ම යමක් ඇද්ද? ওই දුක් තුනක සම්පීඩනමයි උපද්දන්නේ. එහෙනම් ලෝකේ කවුරු වෙලා හිටියත්, මිනිසියෙක් වුණත්, සතරපාගත වෙලා හිටියත්, දෙවියෙක් වුණත්, බ්‍රාහ්මණයෙක් වුණත්, අරූපී බ්‍රාහ්මණයෙක් වුණත්, එක්කී තලයේ කියන මේ සියලු දෙන කවුරු වෙලා උපන්නා. ඉපදිලා තියෙන එක හොඳයි කියලා ගන්න තාක්කල් අපි ඉන්නේ විද්‍යාවකද අවිද්‍යාවකද කියලා බලන්න ධර්මානුකූලව. අන්න බුදුපියාණන් වහන්සේ පෙන්නා මේක දකින ආකාරය. දකින ආකාරය විග්‍රහ කරලා දෙනවා උන්වහන්සේ අවබෝධ කරලා පළමුව. ඒ අවබෝධ කරගත්ත පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ලෝකයට සත්‍යයන් දේශනා කරනවා. මෙන්න මෙහෙමයි දුක කියන්නේ මේකයි. ඒතුව ගොඩ නැගෙන මෙන්න මේ ක්‍රමවේදයෙන් කියලා පටිච්ච සමුප්පාද ක්‍රමවේදයක් පෙන්වනවා. ගොඩ නැගෙන ආකාරය. අන්නේ ගොඩ නැගෙන ආකාරය අපි දකින්න නැතුව. අපි ධර්ම දකින්න බැහැ. ධර්ම සරණං ගච්ඡාමි කිව්වත් කිවට හරියන්නේ නැහැ. මේ ක්‍රමයේ ධර්ම දකින්න ඕනේ. මොකද්ද ධර්ම කියන්නේ? ධම්ම තෝරා ගන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? ජරා මරණ කුමක් නිසා දරනවාද? දැන් මේ ධම්ම තෝරා ගන්න ලීති ක්‍රමයක් විග්‍රහ කරා. යම් කෙනෙක් හොතන කවුරු වෙලා උපන්නා. අවසානයේ ජරාවට මරණයට ගෝචර වීම අවසානයේ සිද්ධ වෙනවා. ඒ ජරා මරණයේ සිද්ධ ජරාව කරා මරණය කරා යන ක්‍රමයක් තියෙනවා. අනිත් ජරාවට මරණයටපත් වෙනවා කියන ක්‍රමයක් හැම සත්‍යයකටම උරුමයි. මරණය අවසානයේ උරුමයි. අවසානයේදී ජරා මරණ දෙකටම පත් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ශරීර මරණ කියලා කියනවා. මොහොතක් මොහොතක් මහතත් හෝසා මොහොතක් මොහොතක් පාසාත් ඒ කියන්නා වූ ශරීර මරණ සිද්ධ වෙනවා. අවස්ථා මරණ. ඊ අවස්ථාව කිවිල යන. වෙනසිර යන. සෑම අවස්ථාවකම ස්වභාවයක් ඒකයි. මොනම දෙයක් කරත් ඊ අවස්ථාව නවත්තන්න බැහැ. අවස්ථාවක් උරුම කරගෙන තියෙන්නේ කිවිල වෙනසීම උරුම කරගෙනයි අවස්ථාව පහළ වෙන්නේ. අද්භයව පහළ වෙන්නේ. ඒකේ ස්වභාවය ඒකයි. එතකොට මොකද වෙන්නේ? සත්‍යය ඒක හොඳයි කියලා ඉන්න තාක්කල් හොඳ දෙයක් නැති වෙනකොට ඔහුට දුකක් එනවා. අහෝ කියලා හිතෙනවා. මට වෙච්ච දෙයක්. මම බලාපොරොත්තු වෙච්ච දේ නැති වෙනවා. මම ප්‍රියමනාප දේ වෙනසෙනවා. මේ ආකාරයෙන් ඔහුට විශාල දුකක් එනවා. ඔහුගේ දුකට උරුමකාරීෙක් වෙනවා. එහෙනම් ඒ දුකට උරුමකාරීෙක් වෙන ලෝකේ යම් කෙනෙක් හොඳයි කියලා ගත්තා නම් ඒක විද්‍යාවෙන් ගත් එකක් නෙවෙයි අවිද්‍යාවෙන් ගත් එකක්. එනං අවිද්‍යාව නිසා ලෝකේ පහළ වෙනවා කියන්නේ මෙන්න මේක. අවිද්‍යාව මූලිකයි. දැන් මේ පරිත්‍ථසමුපාදයේ කියන එක දකින්න ඕනේ මේ ධර්මයේ තුලින්. ධර්මයේ දකින්නේ පරිත්‍ථසමුපාදයේ. පරිත්‍ථසමුපාදයේ දකින්නොත් මේ ධර්මයේ දකින්නවා. පරිත්‍ථසමුපාදයේ ලෞතර බුදුරන් වහන්සේ ස්වයංබුද්ධඥානයෙන් දැනගෙන ලෝකෙට පෙන්වව දාලා ඒ තව කිසිම සමතික් නැහැ ඒ ටික විග්‍රහ කරන්න. එනිසා උන්වහන්සේ ලැබුව ආකාරය බුදුරන් අප බුදු පියාණන් වහන්සේ පමණක් නෙවෙයි සියලු බුදු පියාණන් වහන්සේලා බොමැටදී දකින්නා වූ බුද්ධත්වයට පත් වෙන මුලින්ම දකින්නා වූ දේ මොකද්ද? මේ කියන පරිත්‍ථ සමුප්පාදේ. ඒක දකින්නයි ඉස්සෙල්ලා. එන උන්වහන්සේලා දකින්න කොතන උපන්නා. වෙනසීමක් තිබිය යුතුයි. වෙනසීමක් නැති දෙයක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. මොකක් නිසාද? යම්කිසි හේතුවක් නිසා තමයි ඊයේ ඵලයේ දරන්නේ. හේතුවකින් ගොඩනගෙන ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය නිසායි දරන්නේ. ඒ ශක්තිය යම් දාසක දරන දෙයට ගෙවිලා යන. ඒක වලක් ගන්න බෑ. ගෙවිලා ගෙවිලා ගිහිල්ලා කොච්චර කාලයක් ගියා හරි ඒකේ අවසානයේදී ඒක බිඳිලා යන්න ඕනේ. ඒක පවතින විදියක් නෑ. මේකත් න්‍යාය ධර්මයක්. ධර්ම න්‍යාය. න්‍යාය ධර්මයක් නෙවෙයි ධර්ම න්‍යාය. අනිත් ධර්ම න්‍යාය බුදු පියාණන් වහන්සේ මුලින්ම දැක්කා. බෝධිසත්ත්ව වේලාවේදී බොහොමද බුදු වෙන්න ඉස්සෙල්ලා. ওই ධර්ම න්‍යාය දැකලා උන්වහන්සේ කල්පනා කරනවා. කොහේ කවුරු වෙලා ලෝකේ පහළ වුණත් දැනුමක් හම්බ වෙන්නේ නෑ. පහළ වෙන්නේ ওই ජරාවට මරණයටපත් වෙන දෙයක් නා. ඒක තුල කවදාවත් දැනුමක් බලාපොරොත්තු වුණාට සදාතනික දැනුමකට කිසි දවසකපත් වෙන්න පුළුවන් කමක් නෑ. මුලා වෙනවා මිස. මෙන්න මේ අදහත මුලටම දැක්කා. ඒතර ලෝක සත්‍යයක්. ඒවට ප්‍රිය කරන තාක්කල් ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයන් ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. මේක වළක්වන්න බෑ. එන යමක් යමක් නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාසය සිද්ධ වෙනවද? මේ ලෝකයේ කොතන කවුරු වෙලා හරි පහළ වුණොත් ওই ටික සිද්ධ වෙනවා. එහෙනම් මොකද්ද දැක්කේ? ඒ පහළ වීම එහෙම සිද්ධ වෙනවද? ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයගෙන් සදාහටම මිදෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මේ පහළ වීම සදාහටම නතර වෙන්න ඕනේ. මේ සිද්ධාන්තයේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ ඉස්සෙල්ලා දැක්කා. මෙන්න පටිච්චසමුප්පාදයේ දැකීමේ මහා බෝසතාන් වහන්සේ ස්වයම්බුඥානි පටිච්චසමුප්පාදයේ දැකීමේ ආරම්භය. ඔය සිද්ධ කරගත හැකි. ඒතර දකින්න ජරා මරණ හේතු කොටගෙනයි. ජරා මරණ නිසායි මේ ශෝක පරිද්දේව දුක් දෝමන උපායාස පහළ වෙන්නේ. ජරා මරණයටපත් වෙන ප්‍රියමනාප හැමදේම සබ්බේපි මේ පියේහි මනාපේහි නානා භාව විනා භාවෝති. සියලුම මේ ප්‍රියමනාප වශයෙන් ලෝක සත්‍ය හිතෙන යමක් ඇද්දේ. ඒව නානා භාවයටපත් වෙනවා. අන්න ඒක තමයි අන්‍යතාවයන්ටපත් වෙනවා කියේ. වෙනත් සත්‍යයටපත් වෙනවා. නැත්නම් අනිත් භාවකටපත් වෙනවා. බලාපොරොත්තු සත්‍යයෙන් වෙනත් සත්‍යයටපත් වෙනවා කිව්වේ ඒකයි. බලාපොරොත්තු වෙන සතුටක් දැනසීමක් නමුත් අසතුටක් දුකක් තමයි ඒකෙන් අවසානෙ ගෙන දෙන්නේ. ඒ සතුට දැනසීම සදාතනික එකක් කරලා කරන්න කවදාවත් බෑ. ඒක තමයි ඒකේ ස්වභාවය. මෙන්න මෙහෙම ස්වභාවයක් ඇති දෙයක් ලෝකේ තියෙනවා. ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයන්ට හේතු වෙන්නේ යමක් පහළ වුණා නම්. අනිත් ජාති පහළ වීම නිසා ජරා මරණ වෙන්නේ. ජරා මරණය පහළ වෙන නිසා මේ ශෝක පරිදේව දුක් දෝමනස උපායාස වෙන්නේ. අන්න ඒකට හේතුව දැක්කට නම් ඇයි දරන්නේ ඒවා? කුමක් නිසාද ඒවා දරන්නේ විද්‍යාමාන වෙන්නේ? ලෝකේ ජරාවක් මරණයක් විද්‍යාමාන වෙන්න ශෝකයක් පරිදේවයක් දුක්ඛයක් දෝමනසයක් උපායාසයක් විද්‍යාමාන වෙන්න නම් සත්වේ කියලා යම් තැනක යමක් පහළ වෙන්න ඕන. සත්වේ කියලා යමක් පහළ වුණේ නැත්නම් ওই ටික සිද්ධ වෙන්න විදිහක් නැහැ. එහෙනම් කවදා හරි සදාතනික සැනසීමටපත් වෙන්න නම් මේ සියලු දුක්ඛද ඉවර කරන්න නම් කවදා හරි මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ ජරා මරණ සිද්ධ වෙන යමක් ඇද්දේ. ඒක නැති වෙන්න ඕන. මෙන්න සිද්ධාන්තයක් දැක්කා. මේ පරිත්‍රාමපාද සිද්ධාන්තය. මේ සියලු බුදු පියාණන් වහන්සේලා බුද්ධත්වයටපත් වෙන මුලදී බෝධිසත්ත්ව අවස්ථාවේදී බුදු වීමට පෙර දකින දැකීම ධම් දැකීම මේ තියෙන්නේ. පරිත්‍රාමපාද ධර්මයේ තුලින් දකින හැටි. තුන් ලෝකයේ කවුරු වෙලා හෝ උපදිනවනම් සංකතයක් උපදිනවා. සංඛාර දුක්ඛයක් විපරිණාම දුක්ඛයක් දුක්ඛ දුක්ඛයක් කියන දුක්ඛලක් උපදිනවා. ඒ නිසාම ජරා මරණ ඇති වෙනවා. ශෝක පරිදේව දුක් දෝමන සුපායාසය පහළ වෙනවා. දුකෙන් මිදීමක් නැහැ. කිසි කෙනෙකුට දුකෙන් මිදීමක් නැහැ. දුකෙන් යමෙක් මිදෙනවා නම් මේක පහළ නොවන තත්ත්වයටපත් වෙන දවසක් වුණා. එහෙම වෙනවා නම් මිසක් වෙන ක්‍රමයක් නැහැ. මේ සිද්ධාන්තයේ දකින්න. මෙන්න පටිච්චසමුප්පායෝ පටිච්චසමුප්පාදාන් පස්සති. සෝධම්මං පස්සති. දැන් මේ පටිච්චසමුප්පායේ දකින්න මොනවද දැක්කේ? ලෝකේ තියෙන සියලුම දහම් දැක්කා. දහම්වල ස්වභාවය. අත්තරපුහම ලබන්නා වූ ක්‍රමේ දැක්කා. නත්තරපුහම දහමින් නිදහස් වෙනවා. කුල්ලූපං ඕභික්කවේ ධම්මං දේහි සාමිති නිත්තරණත්තායි නෝගහනත්තායි. මේ ධර්මයේ ඊතර වෙන්න මිසක් අල්ලා ගන්න නෙමෙයි කිව්වේ. ඊතර වෙන්න දහම් භාවිතා කරනවා මිසක් අල්ලගන්න තර්ක කරන්න වාද කරන්න මම ලොකුයි මට මිච්චර දන්නවා කියන්නේ දහම් භාවිතා කරන්නේ නැහැ. ඒතර වෙන්නයි භාවිතා කරන්නේ. මෙන්න මෙහෙම තෝරා ගන්න අමුල. ඒතර දහම් දකින්න ඕනේ යන්නේ ඒකටයි. ඒතර වෙන්නේ. වෙන හේකට නෙමෙයි. එහෙනම් දැන් අපි දැක්ක අපාය දහම් උපන්නොත් අර මහා පිළීමටපත් වෙලා ජරා මරණයන්ට ඒකත්පත් වෙයි. අප්‍රමාණ පිළීමටපත් වෙනවා දුක් විඳින්න වෙනවා. මනුෂ්‍යව උපන්නා ඔය කියන්නාව පෙළීමටපත් වෙන්න වෙනවා. දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ ඔක්කොම එනවා. දෙවියෙකුණත් එනවා බ්‍රාහ්මණයෙකුණත් එනවා. අරූපාවචර බ්‍රාහ්මණය කියලා හිටියත් ඒකේ උරුමවන්නා වූ දුක්ඛය ඇවිල්ලා ඒකත් ජරා මරණයටපත් වෙනවා. කවදාවත් සැනසුම් සහගත සදාතනික සුවයක් ගන්න එකම දෙයක්වත් ලෝකේ ඇතුලේ නැහැ. දුක් තුනක සම්පින්නනය ගොඩ නැගිලා ඒක විදෝලා විදෝලා අන්තිමට හිස් අතින් කෙලවර කරනවා. ඔච්චරයි ලෝකේ කියන්නේ. කොතන කවුරු විලා උපන්නා මෙන්න මේක දැක්කට පස්සේ දකින්නවා මොකක් නිසාද මේ දුක විඳින්න වෙන්නේ ඔය 31 තලයේ කියන වෙයිටලා නෑ ඒ බුදුරයන් අහන්තියම දැකලා පෙන්නපු ස්ථාන ඒ ලෝකේ කවුරු වෙලා කොයි ආකාරයෙන් උපන්නත් අන්නේ උපන්න නිසා තමයි කවුරු හරි වෙලා උපන්න නිසා තමයි මේකේ ගොදුරු වෙන්නේ එනා ඒකට කිව්වා ජාතියක් ප්‍රත්‍ය කරගෙන ජාතියක් දරමු නිසා ජරා මරණ දරන්න සිද්ධ වුණා අනේ දරණ එක දකින්න ජාතිපත්‍යා ජරා මරණම් කියන එක දරණ තව ක්‍රමයක් අපි දකින්නේ ධර්මයේ දකින්නේ ඇයි මොකක් නිසාද ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය කුමක් නිසාද දරන්නේ කුමක් ආභාමද ජරා මරණ පහල වුණා ජරා මරණ දරන්නේ කුමක් වුණා ජාතියක් පහල වුණා ජාතියක් පහල වුණේ නැත්නම් ජරා මරණ දරන්නේ නැහැ අන්න දැරීම අවසන් කරන්නේ ධර්ම නැති දෙය ධර්ම ඇති දෙන මොනවාද ජාති යම් තැනක ඇද්ද ජරා මරණ එතන ජරා මරණ යම් තැනක ඇද්ද දුක් තුනගේ සම්පින්දනේ එතන දුක් තුනක සම්පින්දනේ යම් තැනක ඇද්ද ශෝක පරිදේව දුක්ඛ දෝමනස පාය ආශ්‍රය එතන දැන් මේ දරපුවාම වෙන්නේ නැහැ දැන් දරණ එක දැනගන්න ඕනේ ධර්ම දැනගන්න ඕනේ බුදුන් දකින්න කිව්වෝ ඔයයි දැන් ජාති දරුවෝ තමයි අය කොහොම ඉන්නේ දැන් බුදු පියාණන් වහන්සේ බෝසත් අවස්ථාවේදී මුලින්ම උන්වහන්සේ අර පෙරවිසු කඳ පිළිවෙල දකින්න චුතෝපාඥානිය පහළ වෙන්න ඉතෙල්ලා උන්වහන්සේ දිවස් පහළ කරලා හිටිය අනි සියල්ලන්ට වැඩි ලෞකික වශයෙන් පහළ කළ තියම් විදි උපරිම දිවසක් ඇද්ද ඒ දිවස උන්වහන්සේ ලබලා තිබුණා උන්වහන්සේ අත් සමාපති ලබලා තිබුණා ඒ අවිඥා ලබලා තිබුණා ඒ ශක්ති උන්වහන්සේට පහළ වෙලා තිබුණා ඒ තිවිච්ඡ ශක්ති වලින් උන්වහන්සේ මහ දිවැසින් දැක්කා මේ සත්වයාගේ පැවැත්මේ හැටි අන්න දකින්නකොට දැක මේ ಜಾති කොහොමද පහළ වෙන්නේ? නිකන් පහළ වෙන්නේ නැහැ. මේ ಜಾති පහළ වෙන්නේ උප්පත්තියට හේතු වෙන භවයක් හැදීම නිසා. ඒ ಜಾති සඳහා හිත බැඳිලා. ඒ ಜಾති සඳහා යම්කිසි ශක්තියක් ගොඩ නැගිලා. ඒ ಜಾති හදන භවක් ඇද්දේ. මෙන්න මේ භවක් ගොඩ නැගීම නිසා තමයි ඒ භවයේ භව නිසා තමයි මේ ಜಾතිය දරන්න පටන් ගන්න. ಜಾතිය ගොඩ නැගුනහම දරන්න වෙනවා. අනේ ජාතිය දරන්නේ මොකක් නිසාද? භව ප්‍රත්‍යය. භවයේ හේතු වෙන භවයේ මුල් කෙරෙන දරණ එක තමයි ජාතිය. අනේ සබත් ධර්මයක් දැනගන්න. මොකද්ද? ජාතිය හටගන්න ධර්මය. අනේ දකින්න ක්‍රමය. භව දැරුවොත් තමයි ජාති දරන්න වෙන්නේ. උපත්ති භව කුමක් නිසාද දරනවාද? කර්ම භවයක් නිසායි. කර්ම භවයක් හැදුවහම ඒ කවරම භවය නිසා මොකද්ද වෙන්නේ? අපි කර්ම භවයක් හදාගෙන තියෙනවා යම් හේතුවකින්. අපි කියනවා දරාගෙන බලාපොරොත්තුවක් වෙනවා. යලි යලි ඒ පස්සේ යන්න. කර්ම භවයේ උපනිශ්‍රේ වෙනවා. කර්ම භවයක පහළ කරන ශක්තිය උපත්ති භවයේ උපනිශ්‍රේ වෙනවා නිකන් නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. අන්න මහ බෝසතාණන් වහන්සේ ඒ අවස්ථාවේ බෝධිසත්ත්ව අවස්ථාවේ මහා ප්‍රඥාව පහළ වෙන විලක් කාගෙන්වත් අහන්නේ නැතුව මේ ಜಾති පහළ වෙන්න හේතු වෙන භව කොහොමද හටගන්නේ කියලා බලනකොට උන්වහන්සේ දැක්ක එක දෙයක්. උපාදාන කියලා වචනයකින් පෙන්න දෙයක් තියෙනවා. මොකද උපාදාන කිව්වේ දැඩි ලෙස ඇල්ලා ගන්න, දැඩි ලෙස බැඳෙනවා. කුමකටද බැඳෙන්නේ? අනාගත බලාපොරොත්තුවක් තියලා අනාගත පැවැත්මකට බැඳෙනවා. අනාගත භවකට බලාපොරොත්තුවක් ඇති වෙනවා දැඩි ලෙස බලාපොරොත්තුවක්. අනිත් දැඩි බලාපොරොත්තුවක් ඇති වුණාම මෙන්න මේකද කියනවා උපාදාන. මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? ජාතිය අන්න බව හදාගත්තහ ජාතිය බලාපොරොත්තුෙන් බවක් හදාගන්න ඒ බව දැඩි ලෙස උපාදාන කරගන්න. ඒ දැඩි ලෙස බැඳෙනවා ඒ ස්වභාවය. අන්න බැඳීමක් හටගත්තාම දන්නවා මේ බැඳීම හටගත්තේ නැත්නම් මේ විදිහේ බවක් හටගන්නේ නැහැ. බව කියන්නේ හේතුවක ඵලයක්. මොන හේතුවක ඵලයක්ද? උපාදාන කරපු හේතුවේ ඵලයක්. අධික බලාපොරොත්තුවක් පැවැත්ම පිළිබඳ අධික බලාපොරොත්තුවක් තියෙන කවුරු වෙලාවද? අන්නේ අධික බලාපොරොත්තුවක් ඇති කරගත්තාම මේකද කියනවා උපාදාන කරගන්න. බලාපොරොත්තුව එකක්. බලාපොරොත්තුව අසීමිත අධික බලාපොරොත්තුවක් කරගත්තාම උපාදාන. බලාපොරොත්තුව ඇති වෙනවම තමයි. ඒක වැඩිලා බලවත් වෙලා අධික බලාපොරොත්තුවක් බවට පත් වෙනවා. අන්නේ අධික වූ බලාපොරොත්තුව තමයි උපාදාන කියන්නේ. මෙන්න මේ උපාදාන කියන එක දැරුවොත් මොකද්ද වෙන්නේ? බව දරන්න වෙනවා. මෙන්න ධර්මයේ අධ්‍යක්ෂා. උපාදානය දැරුවොත් තමයි භවයක් දරන්න වෙන්නේ. මෙන්න ධර්ම. එතන මොකද්ද මේ ගන්නේ උපාදාන? උන්වහන්සේ මේ දකිනවා ප්‍රඥා ඥානි. මේ උපාදාන කියන්නේ දැඩි බලාපොරොත්තු හටගත්තේ මොන වෙලාවද? ටිකෙන් ටික ටිකෙන් ටික බලාපොරොත්තු ඇති කරගෙන බලාපොරොත්තු වර්ධනය කරගෙන ඒක ප්‍රියමනාප වශයෙන් ඒක ආස්වාද විඳලා ඒක බලාපොරොත්තු වර්ණා කරමින් එකින් එකට ඇති කරගත ගති ලක්ෂණ නිසා වර්ධනය කරගත්තා. බලාපොරොත්තු වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යනකොට ඇති වෙන දෙයක් තමයි අධික බලාපොරොත්තු. නව කලන්න බැරි බලාපොරොත්තු. විරක් කරන්න බැරි වෙන් කරන්න බැරි බලාපොරොත්තු. උපාදාන. අන්න එක මොකද්ද කියන්නේ? ඒ බලාපොරොත්තුනේ මොනවද? මේ ලෝකය. ලෝකේ යම් ස්වභාවයක් බලාපොරොත්තු වෙලා ඒ ලෝකේ නැවති තැන හිත හා කළා. හිතෙන් එතන හා වුණා. තනි හා වුණා. අන්න තනි හා වුණේ මොකෙන්ද? ඒ බලාපොරොත්තු වෙපයි. බලාපොරොත්තුවක් ඇති කරගත්තා. ඒ බලාපොරොත්තුවටම හා වෙලා ලෝකේ හා සම්බන්ධ බලාපොරොත්තුවක් ඇති කරගත්තේ ලෝකේ නැවති තැන හා වෙලා තනි හා වුණා කියලා තණ්හා උත්පත්තිය උපාදා. අන්න ඒ තනි ලෝකේ නැවති තැන බලාපොරොත්තුවක් ඇති කරගෙන ඒ බලාපොරොත්තුවට බැඳිලා හැදිලා ඉන්නකොට ඒකේ ඒ දැරීම හේතුව වෙන තමයි උපාදාන කියන தත්ති දරන්න සිද්ධ වුනේ. උපාදාන පහළ වුණා. එහෙනම් ඒ උපාදාන පහළ වෙච්ච හේතුව මොකද්ද? කුමක් දරලාද? තණ්හා දරපු නිසා තමයි උපාදාන දරන්න සිද්ධ වුනේ. එමි ධර්ම වෙච්ච හැ. ඔකම ධර්ම. ඔවල කියන පරිත්‍ය සමුපාද ධර්ම කියලා. දැන් ඒක ධර්ම හටගත්තේ කොහොමද? අන්න එතකොට තණ්හා නිසා. දැන් මේ තණ්හා හටගත්තේ මොකක් නිසාද? අපි යම් කිසියක් විඳින්න යනවා. අපි ප්‍රියමනාපේ යමක් විඳිනවා. හරි ආස්වාදජනකයි. මේක කොච්චර වැදගත්ද? කොච්චර රස ආස්වාදද? මේවා විඳ විඳ ඉඳ තියෙනම් කොච්චර හොඳද? මෙන්න මෙහෙම අදහසක් එනවා. ඒ ආස්වාද විඳනයක් තියෙනවා. වේදනා චෛතසිකය මුල් කරගෙන විඳින විඳනය. සුඛ වේදනාව. ආස්වාද සහිතව විඳිනවා බලාපොරොත්තු ඇති කරගෙන. යලි යලි විඳින්න යනනම් මෙහෙම අදහස් ඇති කරගද ඒක යලි යලි ඉව කර කර විඳින මොනවද විඳින්නේ? ඇහෙන් මනවඩ රූප පිළිබඳ ආස්වාද විඳින, කනේ මනවඩ ශබ්ද පිළිබඳ ආස්වාද විඳින, නාසයෙන් මනවඩ ගන්ධ පිළිබඳ ආස්වාද විඳින, දිවෙන් මනවඩ රස පිළිබඳ ආස්වාද විඳින, කයින් මනවඩ පහස පිළිබඳ ආස්වාද විඳින, හිතෙන් ඒවා පිළිබඳ තිහි කර කර ආස්වාද විඳිනවා. ඒ අරමුණු පිළිබඳ මේ ආස්වාද විඳින්න පටන් ගත්තාම මොකද වෙන්නේ? ඒ විඳනේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇති කරවනවා. මොකක් නිසාද? අපි පෙරෙන එකක් හදාගත්තාම తాවකාලිකව සමතුලිත කරන්න දෙන වැඩ පිළිවෙල නිසා දැනෙන වෙනසටම මේ මුලාවට බැඳෙන්නේ. ආස්වාදයක් තියනවා කියන මුලාවෙන් බැඳෙනවා. මුලා මායා ආස්වාද ස්වභාවයක්. අන්න ඒකද කියනවා. වේදනාව කරනවා. අපි මේ වීම නැත්නම් ලෝකයේ පැවැත්මක් තියෙනවා. මේ පැවැත්ම සමග එකතු වෙනවා. යලි යලි එකතු වෙනවා. මොකෙන්ද එකතු වෙන්නේ? ආස්වාදයේ සමග බැඳීම. මෙන්න මේකට කියනවා වේදනා. එතන මොකද්ද මේ ධර්ම මේ කියන්නා වූ තණ්හා කියන ස්වභාවය දරන්න හේතුනේ මොකද්ද? වේදනා කියන එක නිසා තමයි දරන්න හේතු. වේදනා නොතිබුණා නම් එහෙම තණ්හා දරන්නේ නැහැ. ඕන ධර්මයක් දැනගත්තා තව එකක්. තණ්හා නැමැතිදී දැරුවේ. තණ්හා නැමැති ධර්මයේ. වේදනා නැමැති ධර්මයෙන් දැරුවා. වේදනා ධර්මයක් වුණා. මොකක් නිසාද? වේදනාවක් නිකන් හටගත්තේ නැහැ. යමක් නිසායි දරන්නේ. ඇහැට මනවදන රූප පිළිබඳව බල බලා ඉන්න ආසාවේ රූප ස්පර්ශ කරනවා. මනවට රූප හොය හොයා ස්පර්ශ කරනවා. මිහිරි ශබ්ද හොය හොයා ඒවා ස්පර්ශ කරනවා. ඒ වගේම හොඳ සුවඳ හොය හොයා ස්පර්ශ කරනවා. නැහේ. හොඳ රස හොය හොයා දිවෙන් ස්පර්ශ කරනවා. හොඳ පහස කයෙන් ස්පර්ශ කරනවා හොය හොයා. හිත හිතා හොඳ හොඳ ධර්ම හොය හොයා ස්පර්ශ කරනවා. මෙන්න මෙයාට කියනවා සම්පස්ස කරනවා කියලා. එනම් පස්සපත්‍ය වේදනා කියලා කියන සිද්ධාන්තයක් තියෙනවා පරිත්ත සමපාදේ. මෙන්න මේ ස්පර්ශයව දරපු නිසා තමයි. නැත්නම් ස්පර්ශය නිසා වේදනාව නැවතිදී දරන්න පටන් ගන්නවා. වේදනාව නිකන් හටගන්නේ නැහැ ස්පර්ශයෙන් හටගන්නේ. ස්පර්ශ ප්‍රියමනාපයෙන් හටගත්තාම ප්‍රියමනාප ස්පර්ශය නිසා ප්‍රියමනාප වින්දනය දරන්න පටන් ගන්නවා. මෙන්න තවත් ධර්ම හටගන්නේ නැහැ. ඒතර මේ ස්පර්ශයන් දැරුවා. ස්පර්ශ කොහොමද හටගන්නේ? ස්පර්ශ නැමැති දෙයක් තියෙනවා. ඒක දරන ක්‍රමයක් තියෙනවා. ඒක ධර්මයේ කියන්නේ දරන. ධර්මයක් නැත්නම් ස්පර්ශ පහළ වෙන්නේ නැහැ. නෑ ස්පර්ශ පහළ වෙන්නේ මොන ධර්මයේ? ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රිය හය. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා. ආයත්තානෙවත් එකතු කරන් ස්ථාන කරගත්තා. ඇස ඉන්ද්‍රිය. කන දිව නාසය ශරීරයේ මන කියන ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රියට ඉන්ද්‍රිය විදිහට නිදහසේ තියන්නේ නැතුව මේවා ආයතන කරගත්තා, ආයස්ථාන කරගත්තා. එකතු කරන ස්ථාන කරගත්තා. මොනවා එකතු කරන්න ස්ථාන කරගත්තේ? ඔය මනවලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ඒවා. අන්නේ වැඩේ හදාගත්තාම කියනවා මේවා ආයතන කරගත්ත වැඩ පිළිවෙලක් තියෙනවා. මෙන්න මේ වැඩ පිළිවෙල නිසා තමයි මේ ස්පර්ශ කිනියව දරන්න පටන් ගත්තා. ඔය ආයතන කිනියව හදුවේ නැත්නම් ඔය ස්පර්ශ කිනියව දරන්නේ නැහැ. ඒ ධර්මත් නිරෝධයි. එන ධර්ම නිරෝධ කරන්න ඕනේ කියලා අපි ධර්ම නිරෝධ කරන්න තුව පවත් කරනවා. අන්න ඒකයි මේ කරන්නේ. ධර්ම කියන එක තෝරා ගන්න ඕනේ අවිතිය. නෑ ස්පර්ශ ධර්ම මොකක් නිසාද ඉන්නේ? සලායතන නිසා. සලායතනේ දරුවහම ස්පර්ශයෙන්. එන සලායතන ධර්ම જાතිය. මොන ධර්මද? සලායතන නිකන් හටගන්නේ. යමක් දරපුවාම තමයි සලායතන හටගන්නේ. මොනවද මේ සලායතන හටගන්න දරන්න ඕනේ? නාමයයි රූපයයි දෙක. නාම රූප දැරුවොත් තමයි සලායතන හටගන්නේ. දැන් මේ නාම රූප කිව්වහ ගැඹුරට තෝරා ගන්න ඕන එක. මේ ලෝකයේ රූපයෙන් තොරව වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් පහළ වෙන්නේ නැහැ කියන එක බුද්ධ දේශනාව. එහෙනම් වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා සකස් කර කර තමයි මේ ඔක්කොම විඳින දැරුවේ. ස්පර්ශ දැරුවේ. ඒතර සලායතන හදාගත්තේ. මේ සලායතන කියන හදාගත්තේ මොකද? යමකට රූප ගන්න ආයතනය හදන්න බැහැ. මේ මස්ලේ කයක හටගත්තු. මේ ඇහැ තිබුණේ නැත්නම්. ඇහැ තිබුණත් බැහැ. ඒ ඇහැට සම්බන්ධ වෙනා වූ තව දෙයක් තියෙන්න ඕනේ. මොකද්ද? මේ මන සහිතවන්නා වූ කයක් තියෙන්න ඕනේ. දැනෙන ඇහැ තියෙන්න ඕනේ. දැනීමට ගෝචර වෙනා වූ ඇහැ. අපි ඔන්න සවිඥානික කය කියලා. සවිඥානික කයට මේ ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, කයක් ඔක්කොම තියෙනවා. සවිඥානික කයක් හදාගත්තාම හැදෙන හැටි. මේ කාමලෝ කියන ඔය මනත් එක්කලා ඔය හැම තියෙනවා. වි සවිඥාන කිව්වේ විපාක විඥාන. විපාක විඥානයත් හයිතව හටගත්තා වූ සතර මහා භූතයන්ගෙන් හටගත්ත කයක් තියෙනවා. ඔන්න ඔය කයේ එකින් එකට ඉන්ද්‍රිය ටික හදලා තියෙනවා. එහෙනම් නාම ධර්මයි රූප ධර්මයි එකතු වුණාම තමයි ওই ටික හැදෙන්නේ. මෙන්න මේ නාම ධර්මයි රූප ධර්මයි ටික නිසා තමයි අර ස්ථාන ආයතන කරගන්නේ. නැත්නම් එකතු කරන ස්ථාන හදන්න පුළුවන් වුණේ. ආයතන දරන්න ඔය කියන ඇහැ කන දිව නාසය ශාරීරිය මන කියන ඉන්ද්‍රිය හය තියෙන්න ඕන. ඒ ඉන්ද්‍රිය හය සවිඥානිකවත් විපාක විඥානයි සහිතව තියෙන්න ඕන. විපාක විඥාන සහිතවන්නා වූ සතර මහා භූතයන්ගේ කය තිබුණාම තමයි නාමයයි රූපයයි හැදුණා කියන්නේ. මෙන්න මේ නාමයයි රූපයයි නිසා තමයි ඔය ආයතන හය දැරුවේ. ආයතන හය දරන්නේ ඒකේ. ආයතන ධර්ම පහළුණේ කොහොමයි? එහෙනම් නාම රූප කියන්නේ මොනවද? ඒකත් ධර්ම જાතිය. දැන් මේ හොයන්නේ මොකද්ද? යෝ ධම්මං පාසති සෝමං පාසති. මේ බුදුන් දකින්න හැටි. ධර්මයේ දකින්න පරිත්‍යාගෝපාදී දකින්න. එනම් ධර්මයේ දකින්න පරිත්‍යාගෝපාදී දකින්න හැටි මේ පෙන්නන්නේ. පරිත්‍යාගෝපාදී තුළ ඔක්කොම ධර්ම ටික තියෙනවා. ඔයින් අහක ධර්මයක් නැහැ. ධර්ම දකින්න ඕන හරියයි විග්‍රහ කරන්න. ඒතර මොකද වෙන්නේ? මේ නාම රූප දරණේවා මොකක් නිසාද දරන්නේ? මෙන්න මේ නාම රූපය පහල කරන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා, පටිසන්ධි විඥානයේ කියලා. පටිසන්ධිය හටගන්න නේද පෙර භවයේ ඉඳලා මැරෙනකොට මේ අවිඥානික කය විදෙනකොට විපාක විඥානයයි. ඒ සතර මහා භූතයෙන් හටගත්ත කයයි පෙර භවයේ ඉඳලා විදෙනකොට නැවත එකක් හටගන්න විදිහක් නෑ නිකන්. එයා නැවත එකක් හටගන්න නම් මොකද නැවත කයක් දරන්න නම් මොකද වෙන්න ඕනේ? නැවත නාම රූපයක් දරන්න නම් නැවත සංදි කරන්නා වූ විඥානයක් ඇති වෙන්න ඕනේ. අන්න නැවත සංදි කරන විඥානයක් ඇති කරන බලවත් හේ සංදි කරන්න ඕනේ. බොහොම තද බැඳීමකින් පැවැත්වෙන බැඳීමක් ඇති වෙන්න ඕනේ. ඇති වෙන්නා වූ මානසිකත්වයක් ඇති වෙන්න ඕනේ. අන්නේ මානසිකත්වයේද කියනවා පටිසන්ධි විඥානය. මොහතකින් පටිසන්ධි විඥානයක් හට ගන්නවා කියන එකක් වෙන්න ඕනේ. අන්නේ පටිසන්ධි විඥානයක් නිසා තමයි මේ නාම රූපේ දරන්නේ. නැන්න මේ මස්ලේ සහිත සවිඥානික කය දරන්නේ. විපාක විඥානයේ සහිත මේ කය දරන්නේ. මස්ලේ වේවා, කොයි ආකාර වේවා, මහා භූතයන්ගෙන් හටගත්ත කය දරන්නේ එහෙමයි. නාම රූපේ දරන්නේ. දැන් නාම රූපේ නිකන් හටගන්නේ නැහැ. ඒක ධර්මයක්. මොන ධර්මයක්ද? පටිසන්ධි විඥානයේ මුල් කරගෙන දරන්න පටන් ගත්ත ධර්මයක්. මේ පටිසන්ධි විඥානයේදී මේක යම් කාලයක් දරන්න ශක්තියක් ඇද්ද? කර්ම ශක්තිය කියලා ශක්තියක් නිකොදෝ. අන්නේ නිෂ්පාදනය කරපු ශක්තියත් එක තමයි සම්බන්ධ වෙලා මේ සවිඥානික කය හෙවත් විභාග විඥාන සහිතවන්නව කය දරන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන හයක් විභාග වශයෙන් ගොඩනැගෙන්නේ. ඒව ඇතුළු කරන්නව මේ නාමේන්ද්‍රියත්, රූපේන්ද්‍රියත් කියනව මේ මනේන්ද්‍රිය සහිත පංචේන්ද්‍රිය දරන. අන්නේක තමයි නාම රූප දරනවා අර විපටිසන්ධි විඥානිය නිසා. දැන් බලන්න නාම රූපයන් දරන්නේ මොන ධර්මයෙන්ද? පටිසන්ධි විඥානයේ නැවති ධර්මයෙන්. ඒකෙන් දරන්නේ පටිසන්ධි විඥානය ධර්මය. ඒකත් මොකද්ද වෙන්නේ? මොකෙන් දරන එකද පටිසන්ධි විඥානය? අන්නේ තකින්න ඕනේ. පටිසන්ධි විඥානය හට ගන්නකොට ඒ විඥානය හට ගැනීමට ඉතර තව විඥානයක් තියෙනවා. අන්නේ තියෙන විඥානය තමයි අපි කිව්වේ කර්ම භවයේ හට ගන්න කර්ම බීජේ. ඒකත් විඥානය. ප්‍රවෘත්ති විඥාන කියලා අපි ඔබට කියනවා. යම් භවයක ඉපදිලා ඉන්නකොට අපි ඉතින් හිතන කියන කරන වැඩ පිළක් ආස්වාද විඳගෙන යම සිද්ධ කළා නම් අන්නේ හේතු කොටගෙන සකස් වෙන්නා වූ දෙයක් තියෙනවා කර්ම විඥානය කියලා එකක්. මේ කර්ම විඥානය උපනිශ්‍රය කරගෙන අර තණ්හා උපාදාන බලාපොරොත්තුත් එක්ක බැඳිලා හැඳිලා ක්‍රියාත්මක වෙනකොට තමයි ඕමයි කියන පටිසන්ධි විඥානය පහළ කරන දවසක් ඉන්නේ. අන්න පටිසන්ධි විඥානය කුමකින් දරනවද? ඔන්න ඔය කියන කර්ම භවය තුලින් එනා වූ අර කර්ම විඥානය. අවිද්‍යා තෘෂ්ණා දෙකත් එක්ක එකතු වෙලා කරන ක්‍රියාවලිය නිසා දරන. අන්න දරන හැටි දකින්න. එහෙනම් විඥානය ධර්මයක්. දරන එක හේතුවකින් දරන. මොකද හේතු වෙන්නේ? අන් අර කියන කර්ම භවය හැටගත කර්ම විඥානය. ඒ විඥාන දෙකම දරන්නේ හේතු වෙන්නේ මොකක්ද? සංඛාර ප්‍රත්‍යකරින් හටගන්න දෙයක් තියෙනවා. මොකද්ද? අපි ප්‍රියයි මනාපයි යහපතයි මේවා බලාපොරොත්තු තියාගෙන මේවා ඇසුරු කරන්න ඕනේ. මේක අතහැරලා බෑ. මේක තමයි ප්‍රියමනාප කියන්නේ. මේ ලෝකෙට බැඳෙන මානසිකත්වයක් ඇති කරගෙන ඊට අනුව ඊට අල්සන්නව අරමුණු ඇසුරු කරමි. ඊට අවශ්‍ය ආස්වාදයන් විදින බලාපොරොත්තු වෙයි. ඒ පිළිබඳව ප්‍රිය මනවර්ණසේ හිතනවා. ඒ වාගේ මනවර්ණසේ කතා කරනවා. ඒකේ ගැගලගා ඇසුරු කරනවා. මෙන්න මේ ඇහැ පිළිබඳව ප්‍රියමනාපෙන් දර්ශන පිළිබඳව හිතනවා. ඒවා ගැන වර්ණනා කරලා කතා කරනවා. ඒවයි ලැබගෙන බලන. හොඳ ශබ්ද ගැන ප්‍රියමනාපසේ හිතනවා. ඒවා වනවන්න ආකාරයෙන් වර්ණනා කරමින් කතා කරනවා. ඒවා අහනවා. ආහ භුක්ති විඳිනවා. ඒ වගේම හොඳ සුවඳ ගැන හිතනවා. ප්‍රියමනාපයෙන් හිතනවා. ඒවා ගැන වර්ණනා කරමින් කතා කරනවා. ඒවා හොඳයි කියලා භුක්ති විඳිනවා. හොඳ රස ගැන හිතනවා. ඒවා ප්‍රියමනාපයෙන් ඒවා ගැන කතා කරනවා. ඒව භුක්ති විඳිනවා. ඒ වගේම හොඳ ස්පර්ශයන් පිළිබඳ ප්‍රියමනාප මනවටන ආකාරයෙන් නිතර හිතනවා. ඒවා පිළිබඳ නිතර කියවන ප්‍රියමනාපේ වර්ණනා කරන ඒව ඇඳුරු කරනවා. මනවටන වින්දන ගැන හිතනවා. හිත හිතා ඒව ගැන හිතවිලි ඇඳුරු කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය කරන නිසා මෙන්න මේකට කියනවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා. මෙන්න මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන ක්‍රියාවලියක් අපි සිද්ධ කරනවා. මේවා හොඳයි කියලා හිතාගෙන. එන හොඳයි කියේ මොකක් නිසාද? ඇත්ත දන්නේ නැති නිසා. ඇත්ත මොකද්ද? සංකතයක් දුක් තුලකින් පිළලා තියෙන සංකතයක් තියෙනවායි තියෙන්නේ දුකෙන් තොර ලෝකයක් තියෙනවා කියලා අපි සුව ආස්වාදයකට මුලාවට බැඳිලා මෙන්න මේකේ ඇති කරගත බලාපොරොත්තු නිසා අපි විද්‍යාව නෝ අවිද්‍යාවෙන් හදාගත බලාපොරොත්තුක් නිසා අපි මොකද කියන්නේ මෙන්න මේ කියන්නව සංඛාර කියන ඒවා ගොඩනගන එහෙනම් මේ සංඛාර ගොඩනගා ගත්තාම සිද්ධ වෙන දෙයක් තමයි අර විඥාන දරන්නේ මේ සංඛාර වලින් වෙන ක්‍රියාවලිය නිසා සංඛාරණි ගොඩනගමු ශක්තිය නිසා තමයි ඒවා දරන්නේ එනම් මේ සංඛාර කියන්නේ මොකද? ඒවත් ධර්ම. සංඛාර ධර්ම. එහෙනම් ඒවත් දරන්නේ නිකන් යමකින් දරන්නේ. මොකක් නිසාද? ඔන්න ඔය කිව්ව වර්ණවා කියන ගත්ත අදහස නිසා. ප්‍රිය මනාපාකාරයෙන් හිතන කියන කරණේට බැඳිලා. ගත්තේ මොකක් නිසාද? ඒවා හොඳයි, නිච්චයි, සුඛයි, අත්තයි, සුභයි කියලා අරගෙන. ඒවා නිච්චයි, පෙරෙන්නේ නැහැ. පෙරෙන්නේ දෙයක් නෙමෙයි හොඳ දෙයක්. ඒවා සුඛයි. සුවගෙන දෙන දේවල්. ඒවා අල්ලන්න සුදුසු දේවල්. ඒවා සුබ දේවල්. මෙන්න මේක අදහසෙන් ගත්තා. එහෙනම් මෙන්න මේ අදහසෙන් ගත්තාම කියනවා අවිද්‍යාවෙන් ගත්තා. අවිද්‍යාවෙන් ගත්තා කියන්නේ ඔන්න ඕකයි. එහෙනම් අවිද්‍යාවෙන් ගත්තාම මොකද වෙන්නේ? ඒවා දැරුවේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. තව විදිහෙන් කියනවා නම් නිත්‍යයි, සුඛයි, අත්තයි, සුභයි කියලා ගත නිසා. එහෙනම් කවුද ඒක ගත්තේ? අවිද්‍යාවෙන් ගත්ත වෙලේ ප්‍රතිඵලයක් මිසක් වෙන එකක් නෙමෙයි. එන ඔන්නෝකට කියනවා අවිද්‍යාව මුල් කරගෙන ධර්ණිය පහල වුණා සංඛාර දැරුවා සංඛාර ධර්ම හටගත්තා ඉතින් අවිද්‍යාව මොකක් නිසාද පහල වෙන්නේ සත්පුරුෂ ධර්මයක් අහන්න ලැබුණේ නැත්නම් සත්පුරුෂ සංසේවනයක් ලැබුණේ නැත්නම් සද්ධර්ම ශ්‍රවණයක් ලැබුණේ නැත්නම් යෝනිසෝ මානසිකාරියකින් ප්‍රඥාවෙන් මේ ධර්ම ගැන මෙනෙහි කරේ නැත්නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියක ඉඳ පිළිවෙතක ඉඳලා හොඳටම සිහිනුනේ සමාවත් හිතකින් මේක ගත්ත අරන් තේරුම් ගත්තේ නැත්නම් ඔන්න ඔය තේරුම් ගත්තේ නැති නිසා තමයි මේ අවිද්‍යාව පවතින්නේ. අවිද්‍යාවත් හේතුවක් ඇතුවයි පවතින්නේ. නිකන් නෙමෙයි. ඒතර දකින්න ඕනේ මේ විදිහට. මේ ධර්ම හටගන්න හැටි. මෙන්න මේක දැක්කහම අපි දකිනවා. මෙන්න මේක තමයි ලෝකේ. මෙන්න ලෝක ධර්මයි. දැන් මේකෙන් හටගන්නේ මොනවද? ඔන්නේ පටන් ගත්ත තැන පටන් ගෙන මේ අපි නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියේ. මෙන්න මේ මුලා සහගත. ඇත්ත දකින්න නැතුවම මුලා සහගතගත නිගමන හතරට වැහැලා. මෙන්න මේ නිගමන හතර ඉඳගෙන. ධර්ම දේවල් තමයි මේ ලෝකෙ කියන්නේ. මෙන්න ලෝක ධර්ම. නැත්නම් දුක් ධර්ම. මෙන්න මේ ටික තමයි ඔය කියනා වූ සියලු දුක් සම්පීඩනය කරලා විදවන්. ඕකේ ඉන්න තාක්කල් සත්වයාට දුකෙන් නිදහස් වීමක් නැහැ. යලි යලි ගොඩනගෙන නගා විඳිනවා, ගෙවෙනවා, විඳිනවා, ගෙවෙනවා එකක්වත් ඉවරයක් වෙන්නේ නැහැ, පවතින හේගුත් නැහැ. අප්‍රමාණ විහෙදක් විඳින්මින් අනන්ත සසරිය පටන්ගෙන ඔය මුලාවටපත් වෙලා දැවි දැවි තැවි තැවි අනන්ත අප්‍රමාණ දුක් විඳගෙන එනවා. මේකයි ස්වභාවය. ඉන් දකින්න ඕනේ සිද්ධ වෙන ආකාරය මේ ආකාරයි කියන. ඒක ධර්මයේ දැක්කහම මොකද වෙන්නේ? දැන් අපි දැක්කේ තව අදහන ධර්මයේ නෙමෙයි. වහාම ප්‍රතික්ෂේප කළ යුතු අවිද්‍යාව නිසා ගොඩනගෙන ධර්මයි ඔය දැක්කේ. එහෙනම් මොන ධර්මද අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ? සතර පාය උපදින ධර්ම ප්‍රතික්ෂේප කළ යුතු වාගේ. මිනිසියෙක් වෙලා උපදින ධර්ම ප්‍රතික්ෂේප කළ යුතු. දෙවියෙක් වෙලා උපදින ධර්ම ප්‍රතික්ෂේප කළ යුතු. බ්‍රාහ්මීෙක් වෙලා උපදින ධර්ම ප්‍රතික්ෂේප කළ යුතු. එක්ති තලයේ යන යමක් ඇද්ද කොතන හෝ උපදින ධර්මයක් ඇද්ද ප්‍රතික්ෂේප කළ යුතු. මෙන්න මේක දැක්කදා දකින්නේ මොකද්ද? නිරෝධ ධර්ම. ධර්ම නිරෝධ කරන්න ඕන. ධර්ම නිරෝධ කරන්න නම් මොකද කරන්න ඕන? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන්. මෙන්න මේ හතර ආකාරයෙන් දකින්න ඕන. එහෙනම් යමක් අනිත්‍ය නම්, දුක්ඛ නම්, අනාත්ම නම්, සුභද, අසුභද කියන නිගමනය කරන්න ඕන. එතකොට දකින්නවා යමක් අනිත්‍ය නම්, දුක්ඛ නම්, අනාත්ම නම්, ඒක අසුභ මිසක් සුභ නෑ කිය. තීරණයට බහි. අන්න අසුභ තීරණය. අද අසුභ තීරණයක් පිළිකුල් භාවනාවට යදලා තියෙන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. එහෙනම් යථාර්ථයේ මොකද අසුභ භාවනාවේ? යමක් අනිත්‍යද, දුක්ඛද, අනාත්මද, ඒක සුභද, අසුභද කියලා තීරණය ගත්තාම අසුභයි කියලා තීරණය එනවා. මෙන්න මේක තමයි ප්‍රඥාවේ තීරණය. මෙන්න මෙතෙන්ට ආපුවාම කියනවා ප්‍රඥාව පහළ වුණා. මොකද ප්‍රඥාවේ තීරණය එන්නේ? ඒකවල ප්‍රඥාව පහළ වෙනවා නම් තීරණය මොකද්ද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අසුභයි. මෙන්න මේක දකින්න ඕන. මෙන්න මේක දැක්කොත් මොන ධර්මයේද පහළ වෙන්නේ? බුද්ධ ධර්මයි. මොකද්ද? යථාබෝධි ලබන ගබන්ඩ නිකං හම්බෙන්නේ යථාබෝධියක් ධර්මයක් මේ ප්‍රඥාව කියන්නේ ධර්මයක්. ඒ ප්‍රඥාව නැති ධර්මයේ දරන්නේ ඔන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ කියන දැන ගැනීම. අන්න ඒක දැක්කට පස්සේ අනිත්‍ය ධර්මයක් දුක්ඛ ධර්මයක් අනාත්ම ධර්මයක් ඒ ලෝක ධර්ම. ඒක ඇත්ත ඇති ආකාරයෙන් දකින්නවා. ලෝකේ හැටි යථාර්ථයෙන් දකින්න යම් නුවණකින්. අන්නේ ඥානියක් දකින්නවා නම් ඒ ඥානියට කියනවා කියන අවබෝධ ඥානි. අවබෝධ කරගන්න යම් ඥානියක් ඇත්නම් ඒකත් ප්‍රඥා චෛතසිකේටයි තියෙන්නේ. චිත්ත චෛතසික වලටයි තියෙනවා. එහෙනම් ඒ ධර්මයට අපිට අල්ලා ගන්න දෙයක් නැහැ. එහෙනම් ඒ ඥානියක් අල්ලන්නේ නැතුව අත්හැරනකොට තමයි කියන්නේ අත්හැරි ගියා නොහැරි ගියා නම් විදී ගියා නම් අන්න එතන නිර්වාණ ධර්මය අතුරු කරලා අවසාන ප්‍රතිඵලය මොකද්ද? ධර්ම ඉක්ම ගිය තැන. ධර්ම යම් තැනක ඉක්මෙව්වා නම් එතන නිබ්බාන බැඳීම් සියල්ල අත්හැරියා. නික්ම ගියා. නික්ම ගියා නම් නිකම ගිය තැන කතා කරන්න ලෝකේ අයිති ඒවා කිසියකින් බෑ. රූපයකින් වේදනාවකින් සංඥාවකින් සංඛාරයකින් විඥානයකින් කතා කරන එකක් ඉදිරි වෙන්නේ නැහැ නිබ්බාන පිළිබඳ. බැඳීම් ඔක්කොම අත්හැරපුවාම රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. රාගක් ශේකිරීමක් ද්වේෂක් ශේකිරීමක් මෝහක් ශේකිරීමක් ඇද්ද හදපු එකක්වත් නැහැ ධර්මයක් නැහැ. ධර්ම ඉක්ම ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? විපාකස්කන්ධයේ වශයෙන් තියෙන පංචස්කන්ධයක් තියෙනවා. පංචස්කන්ධයේ අවසානයේදී අපි හදාගත්ත ධර්මයක අවසානයේ ජාති ජරා මරණින් කෙලවර වෙච්ච දාට නැවත එකක් ගොඩනැගුවේ නැත්නම් සියලු ධර්මයන්ගේ ඉක්ම ගියා. කතා කරන්න එකක් නැහැ ලෝකයේ. අන්න සියලු දුකෙන් නිදහස් දවස. අන්නේ දවසේ මුල් කල්පියා දැනගන්නවා. අරිහතුන් වහන්සේ තමයි අර විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ 100%ක්ම දැනගෙන ඔය කියනවා ප්‍රඥාව 100%ක් පූර්ණ කරගෙන එදාට ඔය කියනවා නිර්වාණ ධර්මයේ පූර්ණ කරගත්. නිර්වාණයටපත් වෙනා වූ ධර්ම. නිර්වාණයේ ධර්මයක් නෙවෙයි නිර්වාණයටපත් වෙන්නේ තියෙන්නේ ප්‍රඥාව ධර්මයක්. ඒ ධර්මයේ ඕමෝය කියනවා සම්මාදිට්ඨිය මුල් කරගත්ත මාර්ගයේ පූර්ණයේ කිරීම හේතු කරගෙන ඒ මාර්ගය නිසා දැනුවා. දැන්ලා ඉතින් ඒකේ මොකද වෙන්නේ කිය අවසාන ප්‍රතිඵලය ධර්මයන්ගේ ඉක්මයා ධර්ම කෙලවර කිරීම. මෙන්න මේක දැකලාට කියනවා. දැන් මොනවද අඩුවුනේ? අපි යමක් ලෝකේ බලාපොරොත්තු වුණා නම් කවුද බලාපොරොත්තු වෙන්නේ? දුකෙන් නිදහස් වෙන්න මග කියන උත්තමී. එහෙනම් මෙච්චර කල් අපි රැවැට්ටුවා මිස කවුරුවත් දුකෙන් නිදහස් වෙන්න මග කියව කෙනෙක් නැහැ. එහෙනම් කවදා හරි දුක කියා දුකෙන් නිදහස් වෙන්න මග හරියටම න්‍යායානුකූලව තේරුම් ගන්න මග පෙන්වා දුන්නේ යම් උත්තමයෙක් ඇද්ද? ඒකාන්තයෙන් ඒ උත්තමයා තමයි මහා ප්‍රඥාවන්තයා. මහා බුද්ධ. අන්න බුද්ධ දැක්කා. මෙන්න මේතුනි දැක්ක බුදුන් තමයි කියන්නේ. බුදුන් දැක්කා කියන්නේ. එහෙනම් බුදුන් දැක්කහම මොකද වෙන්නේ? අන්න අංශු මාත්‍රයක් දැක්කා නම් ওই ඩික. මූල ධර්මයේ ඉතරම් මාත්‍රයක් දැක්කා නම් ඔය කියව පරිත්‍යාමපාදී. ওই තුනි දකින්නවා මේ උත්තම බුද්ධ ඇරෙන්න දුකේ නිදහස් වෙන මග පෙන්වන කෙනෙක් ආ ලෝකේ නැහැ. එහෙනම් මේ ලෝකේ දුකේ නිදහස් වෙන මග පෙන්වන උත්තමයෙක් ඇත්නම් තවත් ශ්‍රේෂ්ඨයෙක් ලෝකේ නැහැ ඊට වඩා. අසම සමයි. අද්විතීයයි. අග්‍රයි උත්තරීතරයි. මේ සියලු ආකාරයෙන් දකින්න. මෙන්න මේ දැක්කට පස්සේ මොකද වෙන්නේ? සෝ කියන්නා වූ තැන තමයි මේ පුදුලද ඉන්නේ දැවි දැවි. දැන් මොකද කරන්නේ? ඇදි ඇදි ඉන්නවා සෝ වලට. දැන් මේකෙන් මොකද වෙන්නේ? යම් කිසි දෙනක් පහර කර කර ඉන්නවා. සෝ කියන වචනේ තියෙන මමත්වේ. මමත්වේට ඇදෙන්නේ නැහැ අද්ද වෙනවා. මමත්වේ කියන්නේ ලෝකේ. ලෝකයේ ඉන්න තාකල් හදන්නේ මමත්වේ. මමත්වේ හද හදා දුක් විඳිනවා. දුක් විඳනව මමත්වෙන්ට ඇදීමක් නැද්ද? සෝය වලට ඇදීමක් නැද්ද? මාත්‍රිය හරි ඇදීමක් නැති වුණොත් හතර පහේ නිදහස වෙන මග පෑදෙනවා. අන්විතල ගසෝ අද්ද සද්ධා වුණා. ඔන්නේ ධර්මයේ විශ්වාසය කියවල බෑ. විශ්වාසයත් ඉක්මවා යන කාර්තියක් ඔයදී. අන්විත ධර්මයේ පිළිබඳව යථාර්ථය දැක්කා කියන්නේ ඕකයි. ධර්මයේ දැක්කා. මූලික දර්ශනේ පහළ වුණා. දහම් ඇහැ පහළ වුණා. මාත්‍රයක් හරි පහළ වුණා නම් සද්ධා මාත්‍රයක් පහළ වුණා. මම කියන එක අල්ලන්න එකක් නැහැ. මම කියන එක අත්හැරිය යුතුයි. ඔන්නේ අදහස ආගුහම කියනවා සද්ධා මාත්‍රයක් පහළ වුණා. එතන මොකද වෙන්නේ? ප්‍රේම මාත්‍රය. මොකද ප්‍රේම කියන්නේ? වචනෙට අද ලෞකික අදහන මහ මේ ලෝකේ ඇලෙන කුණු ගොඩක්. ඒ ප්‍රේමේ නෙමෙයි මේ කියන්නේ. මේ කියන වචනේ මොකද අරගත්තේ? පාණීය කළා. මොකද පාණීය කළේ? අම. අම කියන්නේ මොකද්ද? අමෘතමහා නිර්වාණය. අමෘතය කිව්වේ යම් තැනක මැරීමක් නැද්ද? මරණයක් නැද්ද? දුකක් නැද්ද? ජරාවක් නැද්ද? ඒ තමයි යම් තැනක නිවපදීමක් ඇද්ද? අත්හැරීමක් නොවැල්මක් විදීමක් නිසා කෙලවර කිරීමක් ඇද්ද? යතර જાතියක් නැත්නම් ජරාවක් මරණය අශෝකය පරිදේව දුක දුම්නස උපායාසයක් නැහැ නේදනම. එහෙනම් මොකද කරන්නේ? පානීය කලේ අන්නේ අවටික. අවමාත්‍රිය පානීය කරමුගෙන නිවන් පානියක් කළා. නිවන් පානීය කළා කියන්නේ නිවීම පානීය කළා නැත්නම් නිවීම ගත්තා. නිවීම වැරද ගත්තා. නිවීම ඇසුරට ගියා. මාත්‍රිය නිවීම ඇසුරට ගියා නම් කියනවා ප්‍රේම මාත්‍රිය. මෙන්න මේ ටික කරමුගෙන සෝවාන් මාර්ග අනුගාමිකයෙක්වත් වෙන්න ඕනේ. ඒ නිසා කියනවා සෝවාන් මාර්ග අනුගාමිකයාට සද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රියක් තියෙනවා. භක්තිය අප්‍රමාණ සිමුනත් වැඩක් නැහැ. ඒක පිනක් විතරයි. ඒක වෙන්නත් පුළුවන්, ඵල දෙන්නත් පුළුවන්. නැත්නම් පහුවෙලා වෙන එකක් ඇවිදිලා ඉඳි දිඩියටපත් වෙලා සතර අපාගත කරන්නත් පුළුවන්. ඒක තමයි අර මල්ලිකා දේවියට පොසොල් රජුරන්ට සිද්ධ වුනේ. භක්තිය තිබුණා අසීමිතව, සද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය තිබුණේ නැහැ. නැත්නම් සද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය ධර්මයේ තුලින් දකින්න ඕනේ. ධර්මයේ දකින්න පරිත්‍යාගෝපාදී දකින්න ඕනේ. පරිත්‍යාගෝපාදී තේරුම් ගත්තාමයි බුදුන් තේරුම් ගන්නෙ. බුදුන් පිළවඳව වඩහා ගන්නකොටම සද්ධා මාත්‍රයයි ප්‍රේම මාත්‍රයයි ඉදින් ඉවරයි. ඔන්න ඔක දැක්කහම යථාර්ථයේ තේරෙනවා. ගැඹුරු දහමක් විග්‍රහ වුණේ සද්ධා මාත්‍රයයි ප්‍රේම මාත්‍රයයි පිළිවඳව. හොඳින් වටහාගෙන යලි යලි අහලා තේරුම් ගන්න.